Dai stile di nam salvare il forza. Il passo in quale la vita è. ගෝවටි කුලයක උප්පත්ති ලැබලා දියණියක් හැටියට වැඩි දියට පත් වෙලා නැවත වතාවක් මේ ශාසනයේ උත්තරා නමින් පැවිදි භාවයට පත් වෙලා උතුම් වූ අරියත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා. එහෙම අරියත් භාවයට පත් වෙලා ඒ ආර්ය උත්තමාවිය තමන්ගේ මේ අතීත කතාව පැහැදිලි කරා. එක දවසක් සිල් සමාදන් වෙලා ඒ කුසලයේ හේතුවෙන් මම අපායට ගියේ නැහැ. ඒ කුසලයේ හේතුවෙන් දිව්‍ය ලෝකෙ ගිහින් මේ බුද්ධ ශාසනයේ සියලු කෙලෙස් දුරු කරලා උතුම් වූ අරියත් භාවයට පත් වුණා කියලා උදාන වාක්‍ය ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා මේ දහස පොත් වැඩ කටයුතු ජීවිතයේ ප්‍රශ්න ගැටළු බාධක නැත්තේ ලෙහිසි පහසු කැපවීමක් නෙවෙයි මේ සාදුර කතරගේ වාග්නය මේ පින්තුන් සිද්ධ කරන්නේ. ඉතින් මේක තමයි අපිට ඉතුරු වෙන්නේ. යමක් හරි හම්බ කරගත් දවස් කීපයක් අනික් සියලු දේවල් හම්බ කරා නම් එකතු කරගත්තා නම් ඒක රාශි කරගත්තා නම් මේ හැම දෙයක්ම මේ පැත්තෙන් තියලා අපිට යන්න සිද්ධ වෙන්නේ බාහිර භෞතික දේවල්. නමුත් මේ දවස් තුන පුරාවටම යම් කිසි කුසලයක් සම්පාදනය කරගත්තා නම් ඒ කුසලය අපිට මහා නිදානයක් හැටියට සසරේ බොහෝ කාලයක් උපකාර වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය නැවත නැවත වහවහා ලැබිලා හැකි ඉක්මනින් මේ සංසාර දුකින් එතෙර වෙන්නත් අපි හැම දිනාට වාසනාව ලැබෙනවා. ඒ නිසා විමුතුනි බොහෝ දුර සංසාරේ ගමන් කරන්නේ නැතුව වහවහා නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මොනතරම් බාධක ප්‍රශ්න ගැටළු තිබ්බත් ඒවා යම් තාක් දුරට සමනය කරගෙන පුළුවන් තරම් උත්සාහවත් වෙන්න ඕනේ තම තමන්ගේ ධර්මඥානෙ දිනු කරගන්න. ඒ නිසා අපි ධර්ම සාකච්ඡාවට යමු. මොනවද මේ තියෙන ගැටලු කියලා ඒ හරහා අපිට බොහෝ කාරණා ටිකක් හිලිපෙහෙලි කරගන්න පුළුවන් වෙයි. තමයි සඳහන් වෙනවන්නේ කාලේන ධර්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං. මේ ධර්ම සාකච්ඡාව කියලා කියන්නේ මංගල කාරණාවක්. ඒ නිසා මංගල කාරණාවක් සිද්ධ කරගන්න අවස්ථාව පළවෙනි එකක් තියෙනවා. ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා වඩන ලෙස සහ එහිදී මට පළමුව මෛත්‍රී කරන ලෙස අද උදේ කියා දෙනු ලැබුවා. ස්වාමීන් වහන්සේ මේ දේශනා කරලා තියෙනවා. ඒ මමත්වයේ වැඩෙන්නේ නැතිද කරුණාවෙන් පහදා දෙන්න. මේ මෛත්‍රී භාවනාව කරනකොට තමන්ට මෛත්‍රී කරගෙන ඊට පස්සේ පිළිවෙලින් මධ්‍යස්ථ කෙනෙක් වැඩිහිටියෙක් මේ විදිහට ඉස්සෙල්ලාම වෛරී කෙනෙක් ගන්න නැතුව මේ විදිහට මෛත්‍රී කරන පිළිවෙලක් තියෙනවා. එතකොට බොහෝ දෙනෙක් කියනවා තමන්ට මෛත්‍රී කරගන්න එපා, ඒකෙන් මමත්වය වැඩෙනවා කියලා. ඒකෙන් මමත්වය වැඩෙනවා කියලා කියනවා. මමත් ඔය වරින් වර අහලා තියෙනවා. ඒ නිසා අපිට හම්බ වෙලා තියෙනවා. මට මතකයි බොහෝ කාලෙක උඩදී එක්කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා. මම කියලා කතා කරන්නේ නැහැ මේගොල්ලෝ. එහෙම නැත්නම් වෙන වචනයක් දාලා තමයි කතා කරන්නේ. ඇයි මම කියලා කතා කරොත් මමත්වය වැඩේ කියලා. මම කියලා කතා කරොත් මමත්වය වැඩේ කියලා ඉවරලා වෙන වචන දාලා ආමන්ත්‍රණය කරලා තමයි කතා කරන්නේ. ඇයි මම කියලා කිව්වොත් එහෙම මමත්වය වැඩේ කියලා. ඊමත් මෙතන හොඳට අපි දක්ෂ වෙන්න ඕනේ තානාතාන කුසල ස්ථාන අස්ථාන කියන කුසලතාවයේ තියෙන්න ඕනේ. මේ මමත්වය නැත්නම් අස්මිමානය දුරු වෙන්නේ කොතනින්ද? අරියත් මාර්ගයෙන්. ඒ තාත් මේ මම කියන ගතිය තියෙනවා. ඒක දුරු වෙන්නේ අරියත් මාර්ගයෙන්. ඒ නිසා මම හිතන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දහවල් කාලේ මතක් කරා අපි මේ හිත වඩාගන්න උත්සාහවත් වෙනකොට අපිට ඉස්සෙල්ලා ඇඟිට දැනෙන තැනින් පටන් ගන්න ඕනේ. තේරෙන තැනින් පටන් ගන්න ඕනේ. ඇඟට දැනෙන තේරෙන තැනින්. අපිට ඉස්සෙල්ලාම මම ඉස්සරහට පැහැදිලි කරන තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා ඒකත් එක්කම. ඒ නිසා අපිට දැනෙන තැනින් පටන් ගන්න කියලා කියන්නේ අපිට ඉස්සෙල්ලා හම්බු වෙන්නේ හළුවට මේ සත්වේ පුජ්‍යලේ. සත්වේ පුජ්‍යලේ කියලා කිව්වම ඒකත් හළුණා මගේ දුව පුතා එමනකන් බිරිඳ ස්වාමියා ඥාන්තිය හිතවත කියලා පුජ්‍යලේ හම්බ වෙනවා අවකාශ ධාතුවේ සතර මහා ධාතු ඒක රාශි වෙලා විඥානයක් බැහැගෙන විඥානේ මේ Tamanට අයිති නැති කබලික ආහාරයෙන් හැදුන මේ ශරීර කුඩු එහෙමෙහි අරගෙන යනකොට මේ අනාත්ම ශරීර කුඩු එහාට මෙහාට අරගෙන යනකොට මේ නාම රූප ධර්මතාව පිළිසින නොදන්නා බව නිසා මමත්වයක් මෙතන නැති වෙලා පුද්ගල භාවයක් මෙතන ආරෝපණය වෙලා තියෙනවා. එතකොට අපිට දැන් දුක එන්නේ මෙන්න මේ පුද්ගල භාවය හරහා. සත්වේ පුද්ගලයේ කියන හැඟීම. ඒ නිසා මෙතන ඉතරලාම අපි දුරු කරන්න ඕනේ මේ රළුවල තියෙන සත්ව පුද්ගල භාවය. එතකොට එතන සත්වේ පුද්ගලයේ අල්ලගෙනයි අපි මේක විදර්ශනා කරන්න ඕනේ නැත්නම් මෙනෙහි කරන්න ඕනේ. සත්වේ පුද්ගලයේ අල්ලගෙන එහෙම එතකොට එහෙම ප්‍රශ්නයක් තමයි අපි දෙයක් අල්ලගන්නේ කියලා දන්නාවේ. නමුත් අපි මෙතනදී අහසේ ඉවාගාතේ එහෙම නැත්නම් අහේතුක අප්‍රත්‍යක විදර්ශනා කරන්න යන්නේ නැහැ, භාවනා කරන්න යන්නේ නැහැ. පුද්ගලයේ කේන්ද්‍රගත කරගෙන එක්කෙනෙක් හොඳට අල්ලගෙන තමයි මේ කෙලෙස්යට පහර දෙන්නේ. අහේතුක අප්‍රත්‍යක මේක සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා එහෙම කාලයක් හොඳට වඩනකොට ඒ බොරුව දුරු වෙලා අපිට දැන් මෙතන ලෝකේ ඇත්තක් කියලා හම්බ වෙලා තියෙනවා සත්‍යයේ පුජිතෙක් ඉන්නවා කියලා. එහෙම නේද? අපිට සත්‍යයේ පුජිතෙක් ඉන්නවා කියලා යමක් ඇත්තක් හම්බ වෙලා තියෙනවා. මේ ඇත්ත අපි හොඳට සම්මර්ෂණය කරනකොට බොරුවක් බවට පත් වෙනවා. බොරුවක් බවට පත් වෙලා ඊට පස්සේ තව ඇත්තක් එළියට එනවා. තව ඇත්තක් එනවා. අන්නේ එතකොට ඒ හම්බ වෙන ලෝකය අපි ඊට පස්සේ උත්සාහවත් වෙන්න ඕනේ මේ ලෝකේ කොහොමද හටගන්නේ කියලා. එතකොට ඒ ඇත්ත හොඳට ගවේෂණය කරන ඒ පියවරේදී ඒක බොරුවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ බොරුවක් හැටියට දැක්කහම ඊට පස්සේ තව යමක් ප්‍රකට වෙනවා. ඒක හොඳට ගවේෂණය කරන්න ඕනේ. මෙන්න මේ විදිහට පියවරෙන් පියවර අපිට යන්න තියෙනවා මේ රළු දැනින්ද ලල්ලන්න. ඒ නිසා අපිට නාම රූප පරිච්ඡේදය බලනකොට රළු වූ නාම රූප පරිච්ඡේදයක් ඉස්සෙල්ලා අපිට සත්ව කුජිල භාවයෙන් හසු වෙන්නේ. ඊට පස්සේ හම්බ වෙන අය නාම රූප පරිච්ඡේදයක් තියෙනවා. නැවත අපිට නාම රූප පරිච්ඡේදයක් හම්බ වෙනවා. ඒ නිසා මේක පියවරෙන් පියවර අපි දැනගන්න ඕනේ. ඒ නිසා සම්පති පටිච්චසමුප්පාදයක් අපි ඉස්සෙල්ලා හම්බ වෙනවා. අපි අද සත්‍යයේ පුඤ්ජලේ හැටියට මේ තේන තැන අතීත අවිද්‍යා සංකේ ජීවිතය අවිද්‍යා සංකාර නිසා දැන් මේ අපිට හම්බ වෙලා තියෙන්නේ. එතකොට මේ බව නොදන්න අපි අද අකුසල් කරගත්තොත් නැවත ඊළඟ ජීවිතයට යනවා කියලා අපිට උත්තරයක් ගන්නවා. අපි අද මේ අපිට මේ සත්‍යයේ පුජ්‍යලේ කියන මේ හැඟීම ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා සම්පති වශයෙන් අපි මේක හොඳට බලනවා. මෙහෙන් බලනකොට පෙර ජීවිතේ ඉඳලා අද අපි ආපු කෙනෙකුත් මතු ජීවිතේට යන කෙනෙකුත් මෙහෙම තියෙන දැනට මේ පටිච්චසමුප්පාදය බලනවා. බලනකොට අපිට පුබ්බන්තේ ඥානය, අපරන්තේ ඥානය, පෙර මේක වර්තමාන නොදැනගත්තොත් පසුවල ඉස්සරහට නැවත සත්‍යයේ පුජ්‍යලේ යනවා කියලා මේ හැඟීම ඇති වුණකොට මේක හොඳට බලනකොට සත්ව පුජ්‍යෝ ස්වභාවයක් නෙමෙයි මේ ධර්මතාවයක්. ධර්මතාවයක් නිසා ස්කන්ධ ටික හටගෙන තියෙනවා. කෙලෙසයක් සමග ස්කන්ධ ටිකට කෙලෙසේ එකතු වෙලා ස්කන්ධයයි කෙලෙසේ දෙක එකට එකතු වෙලා තමයි අපිට මේ සත්ව පුජ්‍යෝ ස්වභාවයක් ඇවිල්ලා තියෙන්නේ කියලා මේ මට්ටමින් අපිට හම්බ වෙනවා. එතනත් පටිච්චසමුප්පාදයක් හම්බ වෙනවා. ඊට පස්සේ නැවතත් අපිට ආවෝ මේ වර්තමාන මීට පෙර සිතක අත්දැකීමක් ඔස්සේ නැවත වතාවක් යමක් ප්‍රකට වෙනකොට ඒ ප්‍රකට වෙන හිතට පෙර හිත තමයි අවිද්‍යා සංඛාර වෙලා පටිසමුප්පාදය හරහා මේ ෂණයක් තුල හම්බෙන ධර්මතාවය හම්බු වෙනවා. එතකොට ඒකෙත් පීවරවල් තියෙනවා. ඒ නිසා මේ මමත්වයේ දුරු කරනකොට මමත්වයේ දුරු කරන පීවරවල් කීපයක් තියෙනවා. ඒ නිසා මුලින් කලබල වෙන්න එපා. මුලින් අපිට මෙතන සමතේදී හොඳට මම කියලා තමන් තමන්ට කොච්චර ආදරේද කොච්චර සෙනෙහස දක්වන මෛත්‍රී කරනවද ඒහා සමාන මන්නායට කියලා මෛත්‍රී කරුණාව දක්වන්න ඒක කින කිසියම් ගැටලුවක් ඇති කරගන්න එපා. මෙහෙම කරගෙන යනකොට අන්නා කෙරෙහි කරුණාව මෛත්‍රී උපදී. අර හිතේ තියෙන ද්වේෂ ගති සැද ගති සැරපුරුෂ ගති මේ ඔක්කොම නැති වෙලා යයි. කරුණාව මෛත්‍රිය මේ මුදිතාව කියන මේ ගුණධර්ම ටිකෙන් ටික හිතේ වැඩේ. මේ කුසල මූලයන් ටිකෙන් ටික පිරිසිදු වෙලා මෛත්‍රී සහගතින්දක් උපදිනවා. ලෝකයා කෙරෙහි අහිත දෙයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. අකුසල් කරන්න පෙළඹෙන්නේ නැහැ. තමන් බඩගින්න හිටියත් කෙනෙක් ගැවිලා බත්පතක් කිල්ලුවොත් එහෙම බත් ටිකක් කිල්ලුවොත් එහෙම සමන්ගේ පිඟාන දීලා ඒ පුද්ගලයා ඒ ආහාර ටික අරගෙන බඩ පුරවගෙන සතුට වෙනකොට ඒ සතුට මට සතුටක් වෙනවා. අර විසය සිටුවරය නේද දවස් 7ක්. තමන්ට තියෙන ටිකත් තනකොළ කපලා ඒ ඉතුරු වෙන ටික දුගියන් පූජා කරලා දවස් ගාණක් නිරාහාරව හිටියා ඒ සතුට. ඒ නිසා ඒක මහා සතුටක් වෙනවා. එහෙම කරනකොට හිත බොහොම මෘදු වෙනවා. කර්මන්නේ වෙනවා. මේ ධර්මයක් අවබෝධ කරගන්න බෑ කලු හිතකට. ඒ නිසා මේ මෛත්‍රී භාවනාව තුළින් මේ හිතේ මෘදු භාවයේ කර්මන්නේ භාවයේ නිසාම කුසලයට නැඹුරු කරන්න පුළුවන් බොහෝම සංවේදී හිතක් වෙනවා. ඒ නිසා මේ මම කියන එක මෙතනදී ගත්තා කියලා ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවක් කරගන්න දෙපා. මොකද මමත්වයේ දුර වෙන්නේ අරිහත් මාර්ගයේදී. ඒක ක්‍රමයෙන් දුර වෙලා යයි. මේ ධර්ම අවබෝධ කරගෙන යනකොට ඒක දුර වෙන දෙයක්. කලින්ම මමත්වයේ දුරු කරන්න ලැහැත් වෙන්න දෙපා. ඒ නිසා අරිහත් මාර්ගයෙන් වෙන්න තියෙන දෙයක් අපි මේ අමුවෙන්ම කරන්න ලැහැත් වෙනවා. සිංහලයේ දුවත් මර අපි අමුයෙන්ම කරදල හැදිනවා කියන්නේ ඒක වෙන්න තියෙන ඒක වෙයි. අපිට තියෙන්නේ මේ ධම එහෙම නැත්නම් මේ අත්මඤ්ඤාය ධම්මඤ්ඤාය ධර්මාන ධම්ම පරිපන්නෝ හෝති. මේ යථාභූත ස්වභාවය මොකක්ද මේ ඇත්ත කියලා වෙලලා ඇත්තට හිත තිබ්බහම බොරු ඉබේම දුරු වෙනවා. බොරු නිසා හටගත්ත මමත්වයක් කියනනම් ඒක දුරු වෙලා යනවා. ඒ නිසා ඇත්තට අපි හිත තියන්න ඕනේ. ඒ ඇත්තට හිත තියන්න බෑ යථාර්ථයේ සම්මා දිටියේ හිත තියන්න බෑ මේ කෙලෙස් ධර්ම නිසා නීවරණ ධර්ම නිසා. ඒ නිසා මේ මෛත්‍රිය තුලින් ඒ නීවරණ ධර්ම දුරු කරගන්න පුළුවන්. හිත සංසිඳව ගන්න පුළුවන්. ඒකට මේ සමතේටයි මේ මෛත්‍රී භාවනාව තියෙන්නේ. එක් ගැටලුවක් නෑ නේද? අපි ඒක තව ටිකක් ඉස්සරහ කතා කරමු භාවනා සම්බන්ධ. ඊගවට මොලය මන ආයතනේ මනස සිත මනෝවිඥානේ ධම්මායතනේ ධම්ම රූප මේවායේ සම්බන්ධතාවය හා විවිධත්වය පැහැදිලි කරන්න. එතකොට මොලය කියන එක පැත්තකින් තියමු අපි දැනටත් බොහොම අඩු වෙන්නේ වැඩ ගන්න නේද ඒක පැත්තකින් තියමු. එතකොට මේ මන ආයතනේ මනස සිත මනෝවිඥානේ ධම්මායතනේ ධම්ම රූප මෙන්න මේ කියන කාරණා ටික එකම ප්‍රභවයකින් හටගන්නේ එකම තැනකින් ඉපදෙන්නේ. මන ආයතනය කියලා කියනවනම් මනස කියලා කියනවනම් හිත කියනවනම් විඥානය කියලා කියනවනම් මනෝ කියලා කියනවනම් එකම නමකින් ඒ එකම ප්‍රභවයක් තමයි හඳුන්වන්නේ. නමුත් මේකේ කෘත්‍ය අනුව වැඩකටයුතු අනුව හිත ඒ ඒ තැන්වල උපදින ස්වභාවය අනුව හිත ඒ ඒ නම් වලින් හඳුන්වනවා. මොකද එකම නමකින් තිබ්බොත් අපිට මේ හිතේ විවිධත්වය තේරුම් ගන්න බෑ. මේ හිතේ විචිත්‍රවත් ස්වභාවයට මේ ලෝකේ උපද්දෙත් දෙන ආකාරය එකම නමකින් තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි ඒ ඒ තැන මේක තේරුම් ගන්න පහසු විදිහට ඒ ඒ තැන නම් වලින් හඳුන්වලා තියෙන්නේ. අපි උදාහරණයක් ගත්තොත් විදුහල්පති කෙනෙක් ඉන්නවා. මේ විදුහල්පතිතුමා ඉස්කෝලේ ඉන්නකොට අපි ලොකු සර් කියලා කියනවා. එහෙම නැත්නම් ප්‍රින්සිපල් කියලා කියනවා නේද? ලොකු සර් එහෙම නැත්නම් ගුරුතුමා ප්‍රින්සිපල් කියලා කියනවා. ඔන්න ගෙදර ගියන් පස්සේ එයා ගෙදර යන්නේ වාහනේ අරන්. එතකොට එයා ඩ්‍රයිවර් මහත්තයා. වෙන කෙනෙක් දැන් මෙතෙන්ට ඉපදුනාද? නැහැ. එයාම එයාගේ කෘත්‍යයේදී එහෙම නැත්නම් ඩ්‍රයිවර් මහත්තයා. ඊට පස්සේ මෙයා කඩේක වැඩ කරන මුදලාලි මහත්තයා. දැන් පිටින් ඇවිල්ලා කට්ටිය බඩු ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ කවුද කියලා මුදලාලි මහත්තයා. මට සීල්ටි කරෙන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ සමහරවිට. මෙයා කවුරුන්ව කඩේට කරන්නේ නැති. එතකොට කතා කරන්නේ මුදලාලි මහත්තයා කියලා. මොකද මේ ක්‍රියාවේදී ගුරුවරයෙකුගේ කටයුතු බලාපොරොත්තු වෙන්න පුළුවන්. එකම පුද්ගලයා එතනදී කරන කටයුත්ත ඒ කෘත්‍ය අනුව මෙයාව මුදලාලි කෙනෙක් හැටියට හඳුන්වනවා. ඊට පස්සේ තමන්ගේ බිරිඳට ඒක ගනුදෙනු කරන ස්වාමියෙක් හැටියට. ඊට පස්සේ දරුවොත් එක්ක කටයුතු කරන පියෙක් හැටියට. තමන්ගේ මෙකු සෙව්වන් සහෝදර මල්ලි එතේ කටයුතු කරන අයියා කෙනෙක් හැටියට. මේ විදිහට ඒ ඒ තැන්වලදී පන්සලට ආව උපාසක මහත්මයෙක් හැටියට. එනිසා ඒ ඒ තැන්වල වැඩ කටයුතු කරනකොට එකම පුද්ගලයා ඒ කෘත්‍ය අනුව මෙයාගේ නම් වෙනස් වෙනවා. එනිසා මේ මන ආයතනය, මනස, සිත, මනෝ විඥානය, ධම්මායතනය, ධම්ම රූප කියලා කියන මේ කාරණාවලින් එකම මන ආයතනයක සිද්ධ වෙන කෘත්‍ය දෙකකට තමයි මේ නම් කරලා තියෙන්නේ. එතකොට දැන් විඥානය කියන තැනදී විඥානයේ කෘත්‍ය දෙකක් සිද්ධ වෙනවා. අර දැන් මේ වගේ තියෙන සියුම් ප්‍රභේදයන් මේවා අපිට ගොඩාක් තේරුම් ගන්න පහසුයි. හිත බොහෝම මෘදු වෙච්චාම, ඒ කියන්නේ හිත සංසිඳුනහම, හිත සංවේදී වෙච්චාම මේ සියුම් ස්වභාවය තේරුම් ගන්න හරි පහසුයි. රළු හිතකට මේක තේරුම් ගන්න අමාරුයි. එනිසා මේ එකම කාරණාවක් හඳුන්වන්න සමහරට ලෝභය කියන කාරණා උදාහරණයක් ගත්තොත් නම් 100කින් හඳුන්වලා තියෙනවා. නමුත් අපිට ලෝභය කියුවොත් එකක්. නමුත් නම් 100කින් මේකේ එක එක ස්වභාවයන් අනුව කෘත්‍ය අනුව මේකේ වෙනස්. සියුම් වෙනස්කම් තියෙනවා. එතකොට ඒ වෙනස්කම් අනුව තමයි නම් 100ක් තියෙනවා ලෝභයේ. අපි කියමු තරහ, වෛරය, ද්වේෂය, පටිඝය, කෝපය කියලා ඉවරලා මේ නොයෙකුත් නම් වලින් කිව්වට මේ එකම කාරණාවක් නෙවෙයි. මේකේ සියුම් ප්‍රභේද තියෙනවා. අපේ මනස සියුම් නම් මේකේ වෙනස්කම් තේරුම් ගන්න පුළුවන්. අපි ගත්තොත් දැන් ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? නුවණට. මේ නුවණේ එක එක ප්‍රභේද තියෙනවා. සෝතාපන්න මාර්ගස්ථේ වෙනකොට නොදැනගත්තා වූ දේ දැනගන්නකොට සංසාරේ කවදාවත් මේ කාරණා දැනගන්නේ නෑ. ඒ කාරණා දැනගන්න යනකොට ඒ අවස්ථාවේදී කියනවා ඒකත් ප්‍රඥාවක්. නමුත් දැන් මේ පුද්ගලයා ලෝකෙට වෙන් කරලා පෙන්වන්න ඕනේ. ඒ නිසා ඒ පුද්ගලයාගේ නුවණට වෙන් කරලා පෙන්වන්න ඕනේ හින්දා එයාට කියනවා ඒ ඉන්ද්‍රිය හඳුන්වන ඒ අවස්ථාවේදී අනඤ්ඤාත අඤ්ඤසාමිති ඉන්ද්‍රිය කියලා. ඇයි එහෙම හඳුන්වන්නේ? ඒ ප්‍රඥාව අනිත් ප්‍රඥාවත් එක්ක සමාන නැහැ. ඒක ලෝකෝත්තර අරිහත් මාර්ග සිතක තියෙන ප්‍රඥාව සම කරන්න පුළුවන්. බැ මොකද රහතන් වහන්සේ වෙනම බෙදලා පෙන්වන්න දෙපායන්. එහෙම නැත්නම් අනාගාමී ආරයන් වහන්සේ වෙනම පෙන්වන්න දෙපායි ඒ හිතේ තියෙන ගති ලක්ෂණ ටික. එතකොට මේ අවස්ථාවේදී එකම ප්‍රඥාව නම් ප්‍රඥා චෛතසිකේ එකයි. නමුත් මෙතන ලෞකික ප්‍රඥාව තියෙනවා, ලෝකෝත්තර ප්‍රඥාව තියෙනවා. එතකොට ලෞකික ප්‍රඥාව එකක්, ලෝකෝත්තර ප්‍රඥාව එකක්. ලෝකෝත්තර ප්‍රඥාව තුල මේ එක එක ප්‍රභේදයන් තියෙනවා. එතකොට අනඤ්ඤාත අඤ්ඤසාමිති ඉන්ද්‍රිය කියලා කියන්නේ සෝවන් මාර්ගස්ත්‍යයේ හිතේ තියෙන ප්‍රඥාවට. ඊගාවට අඤ්ඤ ඉන්ද්‍රිය කියලා කියනවා. සෝවන් පලස්ත්‍යයේ ඉඳලා අරිහත් මාර්ගස්ත්‍යය වෙනකන් අඤ්ඤ ඉන්ද්‍රිය කියලා කියනවා ඒ ප්‍රඥාවට. රහතන් වහන්සේගේ අකෝප්‍ය වෙන, ඒ කියන්නේ කෝප්‍ය වෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. ඒ නුවණ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක විපාකයක් වෙලා තියෙනවා. එතකොට ඒකට කියනවා
අන්‍ය සාවී ඉන්ද්‍රිය කියලා. එතකොට මේ එකම නුවණ ප්‍රඥාව කියන චෛතසික එකම නුවණ ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව බෙදලා දෙන්න ඒ ඒ නම් වලින් හඳුන්වනවා. ඒ ඒ නම් වලින් හඳුන්වනවා. ඒ වගේ මේ විඥානයත් ඒ කෘත්‍ය අභියෝග විඥානය කියන හිත කියන අවස්ථාව, චිත්ත කියන අවස්ථාව, යමක් තේරුම් ගන්න අවස්ථාව වගේ, අපි යමක් අවබෝධ කරගන්න අවස්ථාව වගේ, අපි කියමු කර්ම සිතක වගේ සිතක් ගත්තොත් විඥාන කියන අවස්ථාවේදී අපි කියමු මෙතන දිනනවා විපාක සිද්දෝය අවස්ථාව විඥාන සිතක ගත්තොත් එහෙනම් එතන අපිට අරමුණු දැනගන්නවා කියන ස්වභාවයක් තාම නැහැ. ඇස් හමුවට අභිනිපාත්‍ර මාත්‍රයක් රූපයක් ආව මාත්‍රේ විතරමයි තියෙන, අපි දන්නේවත් නැහැ තාම. අන්න ඒ වගේ නිසා ඒ ඒ තැන්වලදී මේ සිත එක එක කෘත්‍යයන් කරන නිසා ඒ ඒ නමින් හඳුන්වනවා. නමුත් ප්‍රබවයේ ගත්තොත් එකම තැනක්. ඒ නිසා ධම්ම රූප කියලා කියන්නේ ඒ හිතේම ඇති වෙන මනෝ විඥාණයට හිතටම විඤ්ඤය වෙන, හිතින්ම ඔසවලා ගන්න හිත නිසාම උපදින රූප ටිකක් තියෙනවා. මෙන්න මේ රූප වලට කියනවා අපි සුකුම රූප කියලා කියන්නේ. අන්න ඒවට කියනවා ධම්මායතනේ පරියාපන්න ධම්ම රූප කියලා. ඊගවට තව ප්‍රශ්නයක් තියෙනවා. 56 ලං පොටවල් බඳ දැලක් සකසා ගැනීම උපමාවේදී සියලුම ලණු කොටවල් මන ආයතනයට සම්බන්ධ වී අනෙක් ආයතනවලට යනවාද කියලා අහලා තියෙනවා. මේක බොහොම හොඳ උදාහරණයක්. මම හිතන්නේ අනෙක් කටිය අහලා නැති වෙයි. බොහෝ දෙනෙක් නම් මේක අහලා තියෙනවා වරින් වර. ඒ නිසා මේ ලෝකේ මේකට චප්පාණක සූත්‍රයේදී චප්පාණක සූත්‍රයේ සතු හය දෙනෙක් උපමා කරගෙන කියන කාරණාවක්. මේ ලෝකේ ඔබත් මාත් බොහෝ දෙනෙක්ගේ පැවැත්ම තමයි මේ හරහා කියලා කියන්නේ. ඒ නිසා උදාහරණයක් පැහැදිලි කරොත් කෝණ්‍ය හයක් තියෙනවා. ඒ කෝණ්‍ය හය රවුමට ඔරලෝසුවේ රවුම වගේම කෝණ්‍ය හයක් තියෙනවා මෙහෙම. කෝණ්‍ය හයේ 12 වෙලා එකයි, ඊට පස්සේ 2 වෙලාවෙන්, 4 වෙලාවෙන්, 6 වෙලාවෙන්, 8 වෙලාවෙන්, 10 වෙලාවෙන් මෙහෙම කෝණ්‍ය හයක් ගහලා තියෙන රවුමට මේ හැම කෝණයකම දිග රැහණක් තියෙනවා, නූලක් තියෙනවා. එතකොට 12 තියෙන ඒ කෝණ්‍ය තියෙන රැහණ 6 වේලාවට බැඳලා, ඉතුරු වෙන කෑල්ල 3 වේලාවට කෝණ්‍යට බැඳලා 8 කෝණ්‍යට බඳිනවා. 2 කෝණ්‍ය තියෙන රැහණ අර විදිහට මේ මේ අත බඳිනවා. ඊට පස්සේ 4 කෝණ්‍ය තියෙන රැහණත් මේ මේ අත බඳිනවා. මෙහෙම ඒ ඒ රැහණවත් ඒ ඒ කෝණ්‍ය තියෙන රැහණ ඊමේ අත බැඳගම මැද දැලා ඉබේමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මැද දැලා ඉබේමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ඒ මැදට කවුරුහරි සතෙක් හරි වැටුනොත් එහෙම ඔහු පැටලෙනවා, හසු වෙනවා. ඒ ජාලය එක දැලක් මැද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේ කෝණ්‍ය හය වගේ තමයි අපේ මේ ආයතන හය. ආයතන හය කෝණ්‍ය හය වගේ. එතකොට මේ ආයතන හය ගත්තොත් එහෙම අදාපේ තියෙන ස්වභාවය තමයි චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති කාය විඥානං. අදාපේ මට්ටම අපි එහෙමනේ සාමාන්‍යයෙන් අපේ මට්ටම තියෙන්නේ නේද? චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති කාය විඥානං. ඇහැ රූපය නිසා කාය විඥානය උපදී. අපේ මානසික මට්ටම උදල් තියෙන්නේ. ඇයි එහෙම මම කියන්නේ? ඇහැ රූපය නිසා උපදින්නේ මොකද්ද? චක්කු විඥාන. නමුත් අපිට යමක් හසු වෙනවා, කායට ගැටිච්ච දෙයක් හරි වෙන දෙයක් හම් වෙනවා, මේ ඇහැ රූපය දෙකයි නිසා මට ඇඟට වැදින වෙන දෙයක්, ලීයක් කෙනෙක් දෙයක් විදිහට හම්බ වෙනවා, පොට්ටබ රූපයක් හම් වෙනවා කාය විඥානය හරහා වගේ. ඒ නිසා අපේ මනස තියෙන්නේ අද මේ මට්ටමේ. තවත් පැහැදිලි කරලා දුන්නොත් ආයතන 6 තමයි ශූන්‍ය 6. අපිට අද දිත්තේ දිට්ඨමත්තක් නැ නෝනක් නැ. ඒ නිසා ඇහැට පේන යම් රූපයක් තියෙනවා නම් ඒකේ චිත්‍ර මාත්‍රයක් පමණයි. ඒක කිසිම බරක් වෙන කිසිම ගඳක් සුවඳක් රළු ස්වභාවයක් දැනෙන්න විදියක් නැහැ. ඇහැට පේනවා දිවයි ගති ටික. තේන්නේ නැහැ. පේන්න විදියක් නැහැ. නමුත් අපිට ඇහින් බලු දේ අතින් අල්ලන්න පුළුවන්. අතින් අල්ලපු දේ ගඳ සුවඳ විඳින්න පුළුවන්. ගඳ සුවඳ විඳින දේ අපිට හපල දිවෙන් රස බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක නැවත මනසෙන් සිහි කරන්න පුළුවන්. ඔන්න කයට එහෙම නැත්නම් අපේ කකුලට කටුවක් ගන්නවා. කාය විඥානය උපදිනකොට කාය විඥානයත් එක්කම ඒක චක්කු විඥානයෙන් බලන්න පුළුවන්. චක්කු විඥානේ විඤ්ඤාය වෙනවා. කාය විඥානේ සිද්ධ වුණ දේ. ඒ නිසා කකුලට කට්ටක් ගැනිච්චාම ඒක බලන්න පුළුවන් ඇහෙන්. ඇහෙන් බලලා නැවත ආපහු ඒක ඕනනම් අතින් අල්ලා විසි කරලා දාන්න පුළුවන්. මේ විදිහට හොඳට බලන්න අපේ මේ ආයතන 6 හරහාම රැහෙන් 6ක් තියෙනවා. ඇහෙන් බලපු චක්ඛායතනය හරහා ඇහෙන් බලපු දේ දිත්තේ විත්තමත්タン සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇහෙන් බලපු දේ නැවත වතාවක් කුමක්ද කරන්නේ? ඇහෙන් බලපු දේ අපිට අතින් අල්ලන්න පුළුවන්. ඔන්න චක්ඛායතනය සම්බන්ධ වුණා කාය ආයතනයට. අතින් අල්ලපු දේ අපිට ගඳ සුවඳ බලන්න පුළුවන්. ඔන්න ඉතුරු ටික ගියා නාසයට, ධන විඥාණයට. ඊට පස්සේ ගඳ සුවඳ බලපු දේ කොහොම සුවඳයි? ඊට පස්සේ අපිට ඒක ආහාරයට ගන්න පුළුවන්. ඔන්න ජීවා විඥාණය. එහෙම රැහෙන ගියාද? ඊට පස්සේ ඒක මනසින් කල්පනා කරගෙන ඉන්න පුළුවන්. දැන් බලන්න මේ රැහෙන යන ආකාරය, මේ මූල යන ආකාරය. ඊට පස්සේ කකුලට යමක් ඇනෙනවා. ඒක ඇහෙන් බලන්න පුළුවන්. මේ විදිහට අපිට මේ ආයතන එකට බද්ධ වෙලා තියෙන්නේ. ආයතන වෙන් වෙලා පේන්නේ නැහැ. ඒ ලෝකය හටක නිරුද්ධ වෙන ස්වභාවයක් අපිට ප්‍රකට නැහැ. අපිට මේ මුළු ආයතන ඔක්කොම එකට බැඳිලා එකට ජාලයක් හැටියට තියෙන්නේ. ඒ නිසා තමයි ඇහින් බලපු දේ ආපහු කඩවලේ හරි කමන්නේ මට අල්ලන්න ඕන නම් මම යනවා. ගිහින් අල්ලනවා. ඇහින් බලපු දේ එතන තියෙන නිසා. ඒ නිසා ජාලේ නාම තියෙනවා. ඒ නිසා තමයි අපිට මේකෙන් මිදෙලා යන්න බැරි. අපි පැටවිලා ඉන්නේ මේ තෘෂ්ණාව නැති ජාලේ. නිසා මේකෙන් මිදෙන්න ලේසි නෑ. ඒ නිසා මේ මෙතන පෙන්නන්නේ චක්ඛානක සූත්‍රයේදී සතු හය දෙනෙක් ඉන්නවා මේ ඇසදී. ඒ වගේම ඇස කන ආසේ දිව ශරීරයේ මනස වගේ මේ සතු හය දෙනෙක් ඉන්නවා. මොනවද ඒ සතු හය දෙනෙක්? කිඹුලෙක් ඉන්නවා, නරියෙක් ඉන්නවා, බල්ලෙක් ඉන්නවා, නයෙක් ඉන්නවා, වඳුරෙක් ඉන්නවා, උකුසෙක් ඉන්නවා. මේ සතු හය දෙනාම එකට අල්ලලා ඉවරලා මේ හැම සතෙක්ගේම වලිගේ රැහණක් බඳිනවා. රැහණක් බඳලා ඉවරලා මේ සත්තු ඒ රැහණේ ඔක්කොම කෙරවරල් ටික එකට එකතු කරලා ඉවරලා ගැටයක් ගන්නවා. ගැටයක් දාලා අදා ගන්නවා. දැන් හැම කෙනාම මේ ගැටේට සම්බන්ධ වෙලා මේ රැහණ කෙරවල තමයි ඉන්නේ. ඔන්න කිඹුල ශක්තිමත් වුණ වෙලාවේ ඔක්කොම ඇදගෙන යනවා දඟට යනවා. ඔන්න ටිකක් වෙලා යන නරිය ශක්තිමත් වෙන ඔක්කොම ඇදගෙන සෝවනට යනවා. ඊට පස්සේ නයා ශක්තිමත් වෙනකොට ඔක්කොම ඇදගෙන උඹහට යනවා. වඳුර ශක්තිමත් වෙනකොට ඔක්කොම ඇදගෙන කොහාටද යන්නේ? ගහට යනවා. මේ සත්තු ප්‍රබල වෙන්න ප්‍රබල වෙන්න ඇදගෙන ඊමේ අත යනවා. මෙහෙම යනකොට මේක අපේ ජීවිතයෙන් වගේ තමයි. ඔන්න හොඳ දැන් හතහමාට දැන් පටන් අරන් ඇතිනේ සමහර දේවල් වල TV එකේ එහෙම තියෙන්නේ. ඒ නිසා හත හමාරේ ඉඳලා මම හිතන්නේ දැත්තේ අපි නම් දන්නේ නැහැ නේද? ඒ නිසා මතකත් නැහැ. හත හමාරේට පටන් ගන්නවා TV එකේ වැඩමුළු වහිනේ වැඩසටහන. එතකොට බොහොම වැදගත් දේවල් වෙන්නේ නැති. ඒ නිසා වෙන කිසිම දෙයක් මේ වෙලාවේ මතක නැහැ. පුටුවේ කෙරවලට ඇවිල්ලා මුළු හදවතින්ම ආතාපි සංඛජාම් සතිමා මේ කෙලස්තාවල් වීරේ නුවණේ සිහියෙන් වගේ මුළු හදවතින්ම පුටුවේ කෙරවලට ඇවිල්ලා හොඳට බලාගෙන ඉතියා. දැන් මේ කිඹුල කෙලින්ම වතුරට ඇදගෙන ගිහින් අනිත් ආයතන පහම ඇදගෙන ගිහින් දැන් වතුරේ ඉන්නේ. අර පැත්තේ බත් හැලිය රෝස් වෙනවා. ධාන විඥානේ උපදින්නේ නැහැ. අල්ලපු ගෙදර කෙනා ඇවිල්ලා අනට ඇහෙන්නේ නැහැ. ඇයි? මේ කිසිම දෙයක් මේවා ඔක්කොම ඇදගෙන ප්‍රබල වෙලා තියෙන කවුද? කිඹුල. ඒ නිසා දැන් මේ පැය භාගය හෝ මේ කාලය තුල දැන් ඇදගෙනකින් ඒ පැත්තට ඉන්නේ. ඔන්න ඊට පස්සේ ඒක ඉවරුනාම අනිත් ඊපස්සෙන් බඩගින්න දැනෙන්නේ. ඊට පස්සේ ඒ පැත්තට ඇදගෙන යනවා. ඒ නිසා ඊමේ අතට ඇදගෙන යනවා. ඒ වගේ තමයි මේ ආයතන හය රූපයක් වෙනකොට ඒ පැත්තට ඇදගෙන යනවා. ඒ වගේම ශබ්දයක් ඇහෙනකොට ඒ පැත්තට යොමු වෙනවා. ඊට පස්සේ ගන්ධයක් දැනෙනකොට ඒ පැත්තට ඇදගෙන යනවා. ඒ මේ ඇටට ඇදගෙන යන අපේ ජීවිතය කියලා කියන්නේ මොකයි? ඒකේ තැන්වලින් ලෝකෙ උපදලා දෙනවා. ඉතින් මෙහෙම ඒ මේ අතර දුවන ලෝකයක් එක්ක මේ විදර්ශනා එහෙම නැත්නම් මේ සමත භාවනා මේ හිතක් හදනවා කියන කාරණාව කරන්න හරි අමාරුයි. මේ නොයෙකුත් වැඩ කටයුතු නොයෙකුත් කටයුතු බොහෝ රාශියක් බහුකිච්ච බොහෝ කටයුතු තියෙන බොහෝ අරමුණු තියෙන වැඩ කටයුතු තියෙන වෙහෙස කර වැඩ කින්න වෙලාවක මේ කාරණාව කරන්න බෑ. හිත සංසිඳෙන්න ඕනේ. ඒ නිසා තැම්පත් වෙන්න ඕනේ. මෙහෙම හිත තැම්පත් කරගන්න නම් මේ ඒමේ අත දුවන මේ හිත ටික එක තැනක ගැට ගහගන්න ඕනේ. ඒ නිසා තමයි සති නිමිත්තේ චිත්තං උපනිබන්දිත්වා මේ සතු හය දිනාම ගැට ගැහුවට අධහැරියට හරියන්නේ නැහැ. එක තැනක ආපහු නැවත මේකළු නතර කරන්න ඕනේ. ඒ නිසා තැඹක් අරගෙන හොඳ ශක්තිමත් තැඹක් අරගෙන මේ ලණු හය ඔක්කොම එක තැනක මෙහෙම ගැට ගන්නවා. මේ සත්තු හය දෙනා ඊමේ අත ඇදලා 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 දැන් යන්න පුළුවන්ද? යන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? වෙහෙසටපත් වෙලා ඊමේ අත ඇදලා ඇදලා අන්තිමට ටිකක් වෙලා මොකද වෙන්නේ? එහෙමම විඩාවටපත් වෙලා ඒ කනුව මුලම ලඟිනවා. ඒ වගේ අපිත් මේ නොයේකුත් අරමුණු කරා දුවන හිත හීලෑ කරගන්න ඕනේ, මෙල්ල කරගන්න ඕනේ. ඒ අරමුණු ඊමේ අත දුවලා විතරක් නිකන් ඉන්නේ නෑ. දැන් හිත පිට ගියන් පස්සේ ඔන්න ගෙදර ගියා. ගෙදර යනවත් එක්කම ගෙදර ආවල් කෙනාවා එයාගේ ද්වේෂයක් ඇති කරගත්තා, රාගයක් ඇති කර දැන් උන් හිතින් බයිනවා. ඉතින් බැලලා 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 ලොකු රවුමක් ගිහින් ඊට පස්සේ එයාට එක්ක හසුරු කමක් කරන එකක්, එහෙම නැත්නම් වෙන මොකක් හරි කරන එකක්, එහෙම නැත්නම් සෙනෙහසක් දක්වන එකක් සම්බන්ධයෙන් බොහෝ සිත උපදවාගෙන කෙලෙස් ලෝකයක් උපදවාගෙන ආයෙ හිත පැත්තකට යනවා. ගිහින් ඉවරලා වෙන ලොකු රවුමකින් ආයෙ ආපහු එනවා. ඒ නිසා එළියට ගිහින් බොහෝ සංකාර රැස් කරගෙන ඉන්නේ. නිකන් නෙවෙයි ඉන්නේ. ලෝභ, දේශ, මෝහ සහගත බොහෝ අකුසල ධර්ම සිද්ධ කරගෙන ආපහු ඉන්න තැනට එන්නේ. නමුත් මේ සති නිමිත්ත හිත තියාගෙන හිටපුවම එක ටැඹක සිත නතර කරගෙන හිටපුවම සිද්ධ වෙන කාරණාව තමයි නානා ආරම්මණයන් වලින් දුවන්න බෑ. දැන් කෙටි දුරයි එහාට මෙහාට පනින්න පුළුවන්. ලොකු රවුමකින් ලොකු සංඛාර ගොඩක් අරගෙන ඉන්න බෑ. එක තැන ඉඳ සිද්ධ වෙන්නේ. මෙහෙම ටික වෙලාවක් ඉඳලා 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 බුරුණම් පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. එතනමයි ඉඳ සිද්ධ වෙන්නේ. ඒ නිසා සති නිමිත්තේ ඉන්නවා කියන කාරණාව මෙතන මනායත්නේ ඉන්නවා කියන කාරණාව නෙවෙයි. මෙතන අපේ සිහිය දිනු කරගන්න අවස්ථාවක්. මේ මන ආයතනෙන් තමයි සිද්ධ කරන්නේ. වෙන කොහෙන්වත් නෙමෙයි සිද්ධ වෙන්නේ. මේ කාරණා මේ කෘත්‍ය සිද්ධ වෙන්නේ මන ආයතනෙ. ඒ නිසා මන ආයතනෙ ගැට ගහලා ඉන්නවා නෙවෙයි. ඒ නිසා මන ආයතනෙ සිහිය දිනු කරගන්න එකයි මේ හරහා කරන්නේ. මන ආයතනෙ සිහිය දිනු කරගන්න එකයි මේ අවස්ථාව සිද්ධ කරගන්නේ. ඇයි සිහිය දිනු කරගන්නේ? මේ දිනු කරගත්ත සිහියෙන් ඊට පස්සේ අපිට ඇහැ හරහා ලෝකයක් ඉපදුනා නම් ඒ ලෝකේ වෙනම ඊට පස්සේ අරගෙන ඒ ලෝකේ හොඳට ඒක ඇත්ත නැත්ත විදර්ශනා කරන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා මේ කාරණාවෙන් කරන්නේ සිහිය දිනු කරගන්න එකයි, සතිය දිනු කරගන්න, චිත්ත ඒකාග්‍රතාවේ හිත සමාධිගත කරගන්න එකයි. එහෙම හිත බොහොම තැම්පත් කරගත්තාම ඒ තැම්පත් කරගත්ත හිතෙන් වැඩ කටයුතු කරන්න තියෙනවා. එනිසා මන ආයතනය කරන්නේ මේ අවස්ථාවේ සිහිය දිනු කරගන්න එක නානා ආරම්මණයන් වල හිත දුවන්න දෙන්නේ නැහැ. දැන් හිත අපිට ඕන විදිහට. මොකද මේ හිතෙන් ගොඩාක් මේ සිහියෙන් හිතෙන් ගොඩාක් වැඩ කරගන්න තියෙනවා. අපි අද කරන්නේ අනුන්ගේ වැඩනේ මෙච්චර කාලයක්. ඒ නිසා දැන් අපේ වැඩ කරගන්න තියෙනවා. ඒ නිසා අපේ වැඩ කරගන්න ඕන විදිහට දැන් මෙයා හදාගන්න ඕන. ඒ නිසා බොහොම කරුණාවෙන් මෙයා එක තැනක ගැට ගහලා මෙයාට ආහාර දෙන්නේ නැතුව, නා ආරම්මලිය දුවන්නේ නැතුව, මෙයාට ආහාර දෙන්නේ නැතුව දැන් මෙයා අපිට ටිකක් කීලෑ කරගන්න. ඒකට ඉතින් ටිකක් නිදි මරාගෙන වෙහෙසෙන්න සිද්ධ වෙනවා ඈ. එහෙම නිදි මරාගෙන වෙහෙසිලා හිතත් එක්ක යාළු වෙන්න ඕනේ. හිත කියන දිහා යන්න එපා. ඒ නිසා මේක දරදඬු වෙලා හළු වෙලා කරන්න බෑ. ඇඟේ හරියෙන් කරන්න බලවත් ඇඟේ හැයින් කරන්න බෑ. ඒ නිසා පළවෙනි කාරණාව හිතත් එක යාළු වෙන. මේක තරහෙන් හෝ හිතත් එක එහෙම කරන්න බෑ. හිතත් එක හොඳට යාළු වෙලා හිත අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න. ඒ නිසා හිත අවබෝධ කරගෙන හිතටත් නොදැනෙන විදිහට බොහොම ප්‍රයෝගකාරීව හිත නතර කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම කරගත්තොත් හිත ඕන ටික ටික අපි කරා නැඹුරු වෙනවා. එහෙම නැතුව මේක බලෙන් අමාරුවෙන් කරන්න හැදුවට කරන්න බෑ. ඒ නිසා බොහොම ඒකයි මම අර මුලින් මෛත්‍රී සහගතව කරුණා සහගතව ඒ කරුණා මුදිතා ගුණය අන් අය කෙරෙහි ඒ තියෙන රළු ආකල්ප අඩු කරලා හිත බොහොම සංවේදී හිතක් බවට පරිවර්තනය කරගත්තාම හිත අපිට දමනය කරගන්න පහසුයි. ඒ නිසා තමයි මේ සීලයක පිළිදෙලම උපකාර කරගෙන තියෙන්නේ. ඒ නිසා එහෙම වෙච්චහම මේ මන ආයතනෙට වර්ධනය කරගත්ත සිහිය හරහා අපිට පුළුවන් නැවත චක්කායතනය හරහා ලෝකයක් උපදිනවා නම් ඒ චක්කායතනය හරහා උපදිනකෙට ඇත්ත දකින්න. ඊට පස්සේ සෝතායතනය හරහා යම අපිට විද්‍යමාන වෙනවා නම් ඒකේ ඇත්ත తත්වය අපිට දකින්න පුළුවන්. ගහන ආයතනය හරහා මේ ආයතන උපදින හැටි ලෝකයක් උපදින හැටි අපි හැමදාම කියන්නේ පංච උපාදානේ වචන දෙකෙන් තමද නැහැ අපි කියන්නේ. ආ පංච උපාදානස් කියලා හොඳ නැහැ. ඒතකොට පංච උපාදානස්කන්ධයක් උපදින. ඒතකොට මේ උපදින පංච උපාදානස්කන්ධය අපිට දැන් අවබෝධ කරගන්න පුළුවන්. ඇස ආදී ඉන්ද්‍රියන් වසාගත් විට මුඛ නිමිත්තේ සිහිය පිහිටුවාම ඉතා පහසුවෙන් කළ හැක. ඇහවා ගත්තා. සාමාන්‍ය වැඩ කටයුතු කරන අතරතුරදී මුඛ නිමිත්තේ සිහිය පවත්වා ගැනීම අපහසු වේ බැවින් මේ පිළිබඳ අවවාදයක් අපි එක දෙවෙනියට කතා කරමු අන්තිම වගයක් ගන්න. ස්වාමීන් වහන්සේ සමහර භාවනා උපදෙස් දෙන ස්වාමීන් වහන්සේලා එම වැඩසටහන අවසන් කරන විට ධ්‍යාන හතරටම පත් වෙන විදියක් කියා දෙනවා. එසේ ධ්‍යානවලට ගිය හැකිද? ධ්‍යාන ලැබීමේදී බෙල්ල මුල මුහුණ නළල හිස ආදී ප්‍රදේශවලට වෙනමම දැනෙනවාද කියලා අහලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දවල් කාලේ මතක් කරේ මට මතක හැටියට මේ ලෝකේ පුරාවටම දරුවනේ භාවනා කියලා උපසංස්කෘතිය කියලා තියෙනවා. ඒක හරිම අමාරුනේ හිතලින් ගලවන්න. භාවනා කියලා උපසංස්කෘතියක් බිහි කරලා තියෙනවා බොහෝ කාලෙක කලින් නෙවෙයි මේ දැන් බොහොම අවුරුදු 100 ගණනකට උඩ මේ බොහොම කියන්නේ කොමෙන්ද අතීතයෙන් ඉඳලා භාවනා කියලා උපසංස්කෘතියක් බිහි කරලා තියෙනවා. මේ උපසංස්කෘතිය හරහා නොයෙකුත් ප්‍රභේදයන් තියෙනවා, පැවරුම් තියෙනවා, නිබන්ධන. එන්න මේ ටික කරන්න. කරලා ඉවරද රයිට් මෙන්නපත් වීම. ඒව කරව. මේ ශාසනය එහෙම එකක් තියෙනවද? ඒව බලව. ඒයි පස්සිකෝ. ඒයි පස්සිකෝ. ඒව බලව. එනිසා ඒව කරව නෙවේ. එන්න එයාගේ මානසික මට්ටම මොකක්ද? කිසිම දෙයක් නැහැ. එන්න වාඩි වෙන්න දවස් 10යි දවස් 4යි 5යි මෙන්න වාඩි වෙන්න කරගෙන යන්න මෙන්න අවසානයි. එහෙම එකක් මේක කරන්න බෑ. හැබැයි කරන්න පුළුවන් කමකුත් තියෙනවා නැතුව නෙවෙයි. ඒ නිසා එහෙම ශක්තිමත් ඇත්තොන්ට එක තප්පරෙ මේක කරගන්න පුළුවන්. ඒ නිසා එහෙම බැරි කමක් නැහැ. ඒ නිසා නමුත් වර්තමානයේ තුල මේ ජනප්‍රිය භාවනා රැල්ල භාවනා උපසංස්කෘතිය හරහා බොහෝ ලෝකයට අනර්ථයක් කරලා තියෙනවා. මොකද ආකල්පමේ වෙනසක් ඇති කරලා තියෙනවා මේ හැම දිනාගේ හිත තුළ. ඒක තමයි අපිට උදාවල් කාර්යය අහන්න ලැබුණු ප්‍රශ්නේ තමයි මේ භාවනා දෙන්නේ නැහැ. භාවනා කරවන්නේ නැහැ කියලා. ඒ නිසා එහෙම භාවනා කියන එක කරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම හිතන ගොඩාක් අපි සම්මානසෙන් පැහැදිලි කරා. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මූලික දැනුම් සම්භාරය මේ හරහා දෙන්නේ. එනිසා මේ ධ්‍යාන ලැබෙනවා කියන දේ කෙනෙකුට එහෙම ධ්‍යාන උපදවලා දෙන්න බෑ. තමන් ඒක කරන්න ඕනේ. නේද අපි හිතන්නේ. ඒක තමන් කරගන්න ඕනේ දෙයක්. එනිසා මේ ධ්‍යාන කියන එක අනික විශේෂයෙන් මේ බෙල්ලට දැන්නම් ආයත චතුර්ථ ධ්‍යාන මට්ටමට ගියාන් පස්සේ මේ කය අතහැරෙනවා. මේ කය මොනවද තියෙන ගන්ධුරි ඊට පස්සේ ඒ ධ්‍යාන ඒ මට්ටම ඒ ධ්‍යාන ඵලය දැනගන්න මේ කය මොකුත් දැනනවා එහෙමයි ආපහු කය දැනනවා කියලා කියනවා නේද ඒක ඒ නිසා එහෙම චතුර්ථ ධ්‍යාන මට්ටම් වලට ගියන් පස්සේ එහෙම දැනට විදිහක් නැහැ මේකේ ඒ නිසා මම මේ ප්‍රශ්නෙම පැත්තකින් තියනවා ඒ නිසා මම දන්නේ කොහොමද ඒ බොහොම දක්ෂ ගුරුවරු ඉන්න පුළුවන් ඒ ධ්‍යාන වලට දෙනවා ඇති මම දන්නේ නැහැ නමුත් වර්තමානයේ තුල එහෙම ජනප්‍රිය භාවනා සහ භාවනා උපසංස්කෘතිය කරහා බොහෝ දෙනෙක්ගේ මෙහි කුරුවල් කරලා තියෙනවා. හරිම සෝචනීය තත්ත්වය. ඒ නිසා ධර්ම අවබෝධ කරගන්න ඉන්න යම්කිසි කෙනෙක් ඉන්නවනම් ඒවත් නතර කරලා තියෙන වහලා තියෙන නිසා ඕගොල්ලෝ නුවණ ඇද්ද වෙන්න. නුවණ තියාගෙන භාවනා කරන්නේ ඉස්සෙල්ලා භාවනා කරන්නේ ඇයි? කුමක් සඳහාද මේ සමත භාවනාවෙන් කුමක්ද සිද්ධ වෙන්නේ විදර්ශනා භාවනාවෙන් කුමක්ද සිද්ධ වෙන්නේ මේ වගේ මේ අර්ථය දැනගෙන ධර්මතාවය දැනගෙන ඊට පස්සේ ප්‍රතිපත්තිය පුරන්න උත්සාහවත් වෙන්නේ ධ්‍යාන වලටපත් වෙන ආකාරය මම දන්නේ වර්තමානයේ බලනන් ධ්‍යානලාභී කෙනෙක් නම් අපිට මෙතන කියන්න ඕන කාරණාවක් තියෙනවා යම් දෙයක් කරගෙන යනකොට මානසික ශක්තියින් උපදිනවා ඒ කියන්නේ මේ හිතත් එක්ක ගනුදෙනු කරගෙන යනකොට මානසික ශක්තියින් උපදිනවා. කර්ම විපාක වශයෙන් සමහර කෙනෙකුට ඔය ගාකේ සිරට වගේ එහෙම නැත්නම් ඔය තව අධිමානසික බලයේ තියෙන පෙර අධිමානසික බලයේ තියෙන ශක්තියින් උපදිනවා. ඒ නිසා මේ වගේ මේ මානසික ශක්තියින් උපදින පිරිසක් ඉන්නවා. මානසික ශක්තිය මේ මානසික ශක්තියෙන් හර මේවා ධ්‍යාන වලට ගැට ගහනවා. ඒ නිසා මේ හිතට පුළුවන් මහ පුදුමාකාර දේවල් කරන්න. ඒ නිසා මේ යම් යම් කෙනෙකුට යම් යම් මානසික ශක්තියක් ඇති වෙනවා. මොකද මේ හිත වඩාගෙන යන කෙනෙකුට අධිමානසික බල මේ ඇස් දෙකෙන් බලල ඉවරලා මේ යබර ගමන්න පුළුවන් වෙන වාහන අතර කරන්න පුළුවන්. මම මේ විශ්ය ගොඩක් පුළු පරසයෙන් මම මේ කියන්නේ නැහැ. ඒ නිසා බොහෝ දේවල් කරන්න පුළුවන්. මේ හැම එකක්ම ධ්‍යාන නෙවෙයි. ඒ නිසා හිතේ චිත්ත ශක්තිය නැති කරන එක වෙනම කතාවක්. චිත්ත ශක්තිය නැති කරගත්ත පමණින් මේ හැම කෙනෙකුම ධ්‍යානලාභී කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම නම් වර්තමානයේ තුල අපේ ස්වාමීන් වහන්සේගේ වර්තමානයේ තුල ධ්‍යානලාභී කෙනෙක් නම් අපිට බොහෝ වෙලාවට මුණ ගැහිලා නැහැ අපි දැන්. එහෙම හැබැයි චිත්ත ශක්තිය නම් නොයෙකුත් ආකාරයේ තියෙන උදවිය යම් යම් ආකාරයට හම්බ වෙලා තියෙනවා. යන්ත්‍ර මන්ත්‍ර බලෙන් ශක්තිය උපදවා ගන්න පුළුවන්. මේ ද්‍රව්‍ය කාරණා වෙනස් කරන්න පුළුවන්. චිත්ත බලෙන් වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා බොහෝ දේවල් එහෙම තියෙනවා. මන්දන ඕගොල්ලෝ අපිට වැඩි දැකලා ඇති චිත්ත බලයෙන් බොහෝ දේවල් කරන උදවේ නේද? ඒවා මේ හිත වඩනකොට උපදින ශක්තියින් තියෙනවා. ඒකට පටලව ගන්න එපා. ඒ නිසා මේ ධ්‍යාන කියන පැත්ත වර්තමානයේ තුල මම නම් දැකලා නැහැ. එහෙම ධ්‍යානලාභී කෙනෙක්වත් ඉන්නවා කියලා හසින් යන කෙනෙක් ඉන්න දැකලා තියෙනවා. ආ දැකලා තියෙනවා ෆ්ලයිට් වල ඉන්නේ නේද? ඉතින් ඊට පස්සේ තියෙනවා බුද්ධ ශාසනවල බුද්ධ ධර්මය බුද්ධ චරිතය කියවන විට මට දැනුනේ ධර්මදේශන අසා බොහෝ අය මාර්ගඵල ලැබූ බවයි. අපි දන්නවනේ මේ ශාසනය අපි අහලා තියෙනවා ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවත් එක්කම කෙරවල බොහෝ පිරිසක් රහත් වෙනවා. ඊගාවට බොහෝ පිරිසක් අනාගාමි වෙනවා. සකදාගාමි වෙනවා, සෝවාන් වෙනවා. තව බොහෝ පිරිසක් සමහර ලාවට හිත සතුට කරගෙන යනවා. බොහෝ පිරිසක් සමහර ලාවට බැන බැනත් යනවා. ඒ නිසා බොහෝ දේශනාවලදී නුවණැති පිරිස බොහෝ හිටියොත් එහෙම ඒ ශාසනය තුලදීම සියලු කෙලෙස් දුරු කරලා උතුම් අරියත් භාවයට පත් වෙන්න පුළුවන් නුවණ මත. ඊගවට සිදුවත් තවදුරටත් ගුරුවරුන් ළඟට භාවනා කොට මෙය නිවන් මඟ නොවේ කියා අදහර දැම්මා. ඒ නිසා සිදුවත් කුමාරයා ඒ ඒ භාවනා ආචාර්යවරුන් ගාවට ගිහින් ඉවෙලා සුළු මොහොතකින් සුළු කාලයකින් ඒ භාවනා ආචාර්යවරුන් ගාව තියෙන ඒ ආචාර්ය කුල පරම්පරාවේ තියෙන ඒ භාවනා ක්‍රම සියල්ලම තමන් ඉගෙනගෙන ඒ භාවනා ක්‍රම ප්‍රායෝගිකව කෙල පැමිණිය පුජ්‍ය දෙවියන්ට පරිවර්තනය වුණා. නේව සංඥා නා සංඥා කාලයට යනකම් එතකොට එහෙමත් ගිහින් ඒ ඇතිවෙන ප්‍රීතියක ඒ ඇතිවෙන සුඛයක පවා ඇලෙන්නේ නැතු අතහැරලා දාලා ගියා කියලා මේක කියලා කියනවා. ඒක එහෙමමයි. සන්නෙක්ඛම්ම එච්චර ප්‍රබලයි. අතහැරීම නෛෂ්ක්‍රාම්‍ය අතහැරනවා කියන මේක මං හොයන විමුක්තිය නෙවෙයි. මේකත් එක විමුක්තියක් තමයි. නමුත් මේක මං හොයන විමුක්තිය නෙවෙයි. කියලා වෙන්න ඒකත් අතහැරලා දාලා ගියා ඒ කාරණාවම හරි. භාවනා නිවන් අවබෝධයට උදව්වන්නේ කෙසේද? භාවනාව නිවන් අවබෝධයට උදව්වන්නේ කෙසේද කියලා අහලා තිනවා. අපි ටිකක් ඒක ඊළඟ පාර කතා කරමු. ඊට පස්සේ පටිච්චසමුප්පාදයේ අංග 12 තම ස්කන්ධ පංචකයේ දෙනවාද නැත්නම් කොට්ටාස හතරටද? ආනාපාන සතිය චිත්තානුපස්සනාව පැහැදිලි කායානුපස්සනාව වැඩන්නේ නැතුව එසේ ඇති වෙනවාද බැලීම වැරදිද කියලා අහලා තියෙනවා. පටිච්චසමුප්පාදයේ අංග 12ම ස්කන්ධ පංචකයේ දෙනවාද? එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ පටිච්චසමුප්පාදයේ හරහා කෙලෙස් ටික පෙන්නකොට ස්කන්ධයි කෙලෙස් දෙකක් නේද? අවිද්‍යාදී කෙලෙස් ටික වෙනමත් පටිසම්පාදේ හරහා ස්කන්ධ ටික වෙනවා කියන එක දැනගන්න ඕනේ. එතකොට මේ අංග 12ම යෙදෙනවද කියලා අහනවා. එතකොට ස්කන්ධ සහ කෙලෙස් කියන දෙකට බෙදා ගන්න ඕනේ. නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධ ටික ඊට පස්සේ අවිද්‍යා සංකාර මේවාදී කෙලෙස් ධර්මයන්. එතකොට මේ පැත්තෙන් පටිසම්පාදේ ඒවා පටිසම්පාදේ ආකාරය. එතකොට මේ අංග 12ම යෙදෙනවද කියලා අහලා තියෙනවා. දැන් අපි දන්නේ වර්තමානයේ තුල අවිද්‍යාපච්චය සංඛාර කියලා සංතති පෙර ජීවිතේ ඉඳලා ආපු වර්තමානයේ ඉඳලා නැවත අනාගතයට යන මතු ජීවිතයට යන මෙහෙම පටිච්චසමුප්පාදයක් හරහා තමයි අපි බොහෝ වෙලාවට නුවණ තියෙන්නේ. නමුත් මේ අංග 12ම යෙදෙනවා කියන තැනදී මේ හිතක් හිතක් ගානේ පටිච්චසමුප්පාද වෙනවා. අංග 12ම හැමතැනකම යෙදෙනව නෙවෙයි. එතකොට අපි අර කසප මහඳුරෝ ඊයේ මම හිතන්නේ මතක් කරා පරියාය සහ නිස්පරියාය නිස්පරියායන් කියලා කියන්නේ පොදුවේ සමස්තයක් හැටියට අරන් කියනවා. ඊට පස්සේ මේක එකින් එක පරියායන් වශයෙන් වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරනවා. එතකොට මේ පටිච්චසමුප්පාදයේ අංග 12ම පෙන්නකොට නිස්පරියාය වශයෙන් කාම භවයේ රූපයයි අරූප භවයේ අපරියාපන්නෙ මේ පුරාණ කර්මයෙන් කොතෙන් තැනක ඇවිල්ලා කර්ම ක්ෂේවිනාකාරයට මේ කොතෙන් තැනක හේතුපාදක වෙලා තියෙනවද කියලා අපරියාපන්න පරිසම්පාදයක් කියනවනේවා. පරිසම්පාදයේ යම් ප්‍රමාණයක් පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ආයතන හැදෙන තැන දක්වා ඇවිල්ලා ඊට පස්සේ කර්මක්ෂ ආයතනය හරහා කර්ම ලෝකයේ උපදිනකොට කර්ම ක්ෂේත්‍ර කරගන්න ආකාරයට පටිසම්පදේ යම් ආකාරයක සම්බන්ධ වෙලා තියෙන ආකාරය කියලා කාම රූප අරූප ඒ තැන්වල මේක පටිසම්පදේ යෙදෙන ආකාර වෙන වෙනම අපි දැනගන්න ඕනේ. පටිසම්පාද කුසල වෙනවා කියලා කියන්නේ එන්න ඒ විදිහට. ඒ නිසා කාමාවචර කුසලසිතක පටිසම්පාදයේ යෙදෙන්නේ කොහොමද? අකුසලසිතක පටිසම්පාදයේ යෙදෙනකොට කොහොමද යෙදෙන්නේ? විපාකසිතක කුසල විපාකසිතක පටිසම්පාදයේ යෙදෙනකොට අංග 12ම යෙදෙනවද? නෑ, එහෙම යෙදෙන්නේ නෑ. ඒක අඩු වැඩි වෙනවා. ඊට පස්සේ අකුසල විපාකසිතක අංග ටික යෙදෙනකොට අංග 12ම යෙදෙනවද? නෑ. රූපාවචර හිතක මේ 12ම යෙදෙනවද? කර්මසිතක විපාකසිතක ක්‍රියාසිතක අරූපාවචර හිතක නිසා ඒ හිතක් උපදිනකොට මේ අංග 12ම යෙදෙනවා නෙවෙයි, අංග 12ක් නොයෙදෙනවත් නෙවෙයි, ඒ හිතට ඒ භූමියට අනුව මේ ස්කන්ධ මත කෙලෙසේ දැවෙලා ඒ ලෝකේ උපදින ආකාරයේ අංග අඩු වැඩි වෙලා උපදිනවා. ඒ නිසා මේක වෙනම ගොඩාක් පැහැදිලි කරන්න ඕන කාරණාවක්. ඒ නිසා ඊගාවට ආනාපාන සතිය චිත්තානුපස්සනාව පැහැදිලි කායානුපස්සනාව වැඩුනේ නැතුව එසේ සිටි ඇතිවීම නැතිවීම බැල්ලිම වැරදිද? නිසා ආනාපාන සතියෙන් චිත්තානුපස්සනාව දක්වා යනවා නම් කායානුපස්සනාව වැඩිලම තමයි ඒ කායානුපස්සනාව වේදනානුපස්සන චිත්තානුපස්සනාව කායානුපස්සනාව පහු කරගෙන තමයි චිත්තානුපස්සනාවට යන්නේ. ඊගාවට යම්කිසි කෙනෙක් එහෙම නැතුව චිත්තානුපස්සනා වැළුවා. මොකද මේ සතර සතිපට්ඨානේ පූර්ව භාගය කියලා කියන්නේ සතර සතිපට්ඨානේ වඩන්න පුළුවන් චරිත දෙකක් තියෙනවා, තණ්හා චරිතය සහ දිට්ඨි චරිතය. සතර සතිපට්ඨානේ මේ සතර දැනුම පිළිගෙන ආත්ම දෘෂ්ටිය ගලව ගන්න පුළුවන් ආකාරයට දෙන්නේ ඉන්නවා තණ්හා චරිතය සහ දිට්ඨි චරිතය. තණ්හා චරිතයගේ රළුභාවය සියුම්භාවය, දිට්ඨි චරිතයගේ රළුභාවය සියුම්භාවයත් මත මේ කමඨහන් හතර බෙදලා තියෙනවා. එතකොට මේ කමඨහන් හතර ඊවැගේම කාම භූමි, රූප භූමි, අරූප භූමි ඉතින් මේ කමඨහන් හතර පොදුවේම කියලා තියෙනවා. හැමෝටම කායanusasanාව වඩන්න අවස්ථාවක් නැහැ. හැමෝටම වේදනanusasanාව වඩන්න අවස්ථාවක්වත් නැහැ. ඊගාවට චිත්තanusasana, ධර්මanusasana හැමෝට වඩන්නත් බැහැ, හැමෝට වඩන්න ඕනමනාවකුත් එහෙම නැහැ. ඒ නිසා තණ්හා චරිතයට රළු ස්වභාවය සහ සියුම් ස්වභාවයේ කායanusasanාවේ කායanusasana වේදනanusasanාවත් ඒ වගේම දික්ටි චරිතයට චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව වෙන් කරලා තියෙනවා. එතකොට මෙතනදී යම්කිසි කෙනෙක් චිත්තානුපස්සනාව වඩනවා නම් චිත්තානුපස්සනාව හොඳට වඩනකොට ඒ චිත්තානුපස්සනාව හරහා ඉස්සරලාම දුර වෙන්නේ එයාගේ ඒ සිතේ උපදින බවත් නිරුද්ධ වෙන බවත් හොඳට දැක්කම මේ හිතෙන් හිතට සරාගන්වා චිත්තං සරාගන් චිත්තං ච පජානාති. රාග සහිත හිතක් උපදිනකොට ඒ රාග සහිත හිතක් කියලා දැනගන්නවා. ඒක නිරුද්ධ වෙනකොට රාග සහිත සිත නිරුද්ධ වුණා කියලා දැනගන්නවා. මේ විදිහට ඒ උපදින හිත පිළිබඳව මොන තියෙනකොට විහිම හොඳට චිත්තානුපස්සනාව ප්‍රකට වෙනකොට ඉස්සරලාම සිද්ධ වෙන්නේ ඒ හරහා කුමක්ද? කායානුපස්සනාවෙන් යම් අර්ථයක් මතුවෙන්න තියෙනවා නම් ඒ අර්ථය මතු වෙලයි ඊට පස්සේ මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් අපි සත්වපුද්ගල ආත්ම ස්වභාවයක් අපිට දෘෂ්ටියක් ඉබදිලා තියෙනවා නම් ඒ ආත්ම දෘෂ්ටිය මේ රූපේ මමමයි කියන එක දුර වෙනවා. චිත්තානුපස්සනාව හරහා ධම්මානුපස්සනාව හරහා තේමෙනවා. හොඳට ධර්මතාවය හොඳට මෙනෙහි කරනකොට ඒ ධර්මතාවය මෙනෙහි කරනකොට ඒ මෙනෙහි කිරීම නිසාම මෙයාට හොඳට ප්‍රකට වෙනවා මේ ධර්මතාවයේ හොඳට ප්‍රකට වෙලා එනකොට සත්වපුජ්‍යල කියන මේ කාම භූමියේ තියෙන කාමාවචර නීවර ධර්ම අනුව ගියපු කාමාවචර වූ ඇලීමක් බැඳීමක් තියෙනවා නම් මේ ධර්මතාවයේ දක්නට මේක දුරු වෙන්නේ නැද්ද? දුරු වෙනවා. එනිසා මේ කාමාවචර ඇලීමක් බැඳීමක් නීවර ධර්ම ටිකක් තියෙනවා නම් මේකත් දුරු වෙලාමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. එකක් වඩනකොට සතර සතිපට්ඨානෙම වැඩෙනවා නැතුව නෙවෙයි. ඒ නිසා මේ හතරෙන් කෙනකිනාට එකක් වඩනකොට හොඳට වැඩුණාම ඉතුරු ටික සාක්ෂාත් වෙනවා. ඒ නිසා චිත්තානුපස්සනාව වඩනකොටත් කායානුපස්සනාව නොවැඩිලා තියෙන්නේ. ඒ චිත්තානුපස්සනාව වඩනකොට කායානුපස්සනාව පිරළම තමයි ඒකෙන් වෙන්න තියෙන කෘත්‍ය සිද්ධාර්ථය සිද්ධ කරගෙනම තමයි චිත්තානුපස්සනාව සිද්ධ වෙන්නේ. ඊගාවට තමයි තමත උදාහරණයක් අරගෙන කිව්වොත් එහෙම අපි කියමුකෝ යම්කිසි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වෙන්න සකදාගාම ඵලයට අරිහත් මාර්ගයටපත් වෙන්න ඕන නම් සත්ත්ව විසුද්ධියක් සම්පූර්ණ කරන්න ඕනේ නේ. මොනවද ඒ සත්ත්ව විසුද්ධිය? මට මතක නෑ. චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය, අහංකාර දර්ශන විසුද්ධිය, මාර්ගාංග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය කියලා මේ සත්ත්ව විසුද්ධියක් තියෙනවානේ. මේ සත්ත්ව විසුද්ධිය සම්පූර්ණ කරගන්න ඕනේ. ඕනම කෙනෙක් නිවන් දකින්න මේ සප්තවිසුද්ධිය සම්පූර්ණ වෙන්න ඕනේ. ඕකෙදී පටිපදා ඥාන දර්ශන විසදී නව මහ විදර්ශනා මේ ආදී ඒ විසුද්ධින් ඒ ඥාන දර්ශන ටිකත් ලැබෙන්න ඕනේ. එතකොට මෙතනදී කෙනෙක් සිල්වත් වෙන්නේ නැහැ. ඔය සිල්වත් සීලවිසුද්ධිය නැහැ. චිත්තවිසුද්ධිය අපිට පේන මට්ටමට නැහැ. නැතුනේ අපිට පේන මට්ටමට එයා සිල් 20 දවසක සිල් රැකගන්නේ. අපි දැකලා නැහැ. නමුත් මෙන්න අරිහත් භාවයට පත්වලා තිනව. එහෙම නැත්නම් මඟපල සාක්ෂාත් කරගෙන තිනව. ඒ නිසා මෙතනදී යම්කිසි කෙනෙක් හොඳට මතක තියාගන්න යම්කිසි කෙනෙක් එයා පටන් ගන්නෙ සහේතුකව කාරණාවෙන්. මොකද්ද මේ කාරණා? මට තේරෙන්නේ මොකද එහෙම කියන්නේ? ඒ කියන්නේ අපි දන්නවා ආලෝක යක්ෂය නේද? ආලෝක යක්ෂයා බුදුරජාන් වහන්සේට තමන්ගේ බවරට ආපු වෙලාවේ එහාට මෙහාට ලෙව්වනේ නේද? බුදුරජාන් වහන්සේ එහා එළියට යන්න කිව්වා, ඇතුළට එන්න කිව්වා, එළියට යන්න කිව්වා, ඇතුළට මේ වෙහෙසට පත් කරන බුදු පියාණන් වහන්සේ. මේ වෙහෙසට පත් කරේ බොහොම සැඩ පෞරුෂ විදියටනේ. ඒ කරලා ඉවරලා අහනවා ප්‍රශ්න කීපයක් අහනවා නේද? ප්‍රශ්න කීපයක් අහලා සහේතුකෝ මේ ධර්මානුකූල ප්‍රශ්න ටිකක් අහන්නේ. මෙයාගේ මොන සීලයක්වත් තිබ්බද? එහෙම සිල්වත් එහෙම සිල්වත් භාවයක් අපිට මේ සිල්වත් භාවයක් එහෙම තිබුණේ හරි ඡණ්ඩර සැඩ පරුෂ කෙනෙක් හිටියේ. අඟුලිමාලත් එහෙමනේ නේද? එතකොට මේ ඡණ්ඩ සැඩ පරුෂ කෙනා බුදුරජාන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡාවට යොමු වුණාන් පස්සේ සහේතුකෝ මේ කාරණා කියනවත් එක්කම ඒ හිත සසර බොහෝ කාලයක් හොඳට තියුණුව චිටිටිටි. ඒ වගේම කුසලයෙන් නැඹුරු වෙච්ච හිත් නුවණ තියෙන සහේතුකව ධර්ම කාරණා ටික පැහැදිලි කරනකොට ඉබේමයි ඉබේටම ඒ ditthi visuddhi එහෙම නැත්නම් ඒ නාම රූප පරිච්ඡේදයේ පැහැදිලි වෙනවත් එක්කම ඒ ආත්ම දෘෂ්ටියට පහර වදිනවත් එක්කම ඉබේටමයි ඒගොල්ලොන්ගේ මේ රළු ගති දුරු වෙලා යන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ගාව ආපහු සෝතාපන්න ඵලයට පත් වෙනවත් එක්කම ආය අවදාවත් ඒගොල්ලෝ ගාව සතර අපායට යන්න සිද්ධ වෙන රළු අකුසල ධර්මයන් සිද්ධ වෙන්නෙම නැහැ. එතකොට බලන්න ඒ ශ්‍රණයක් පොළොවේ සිල්වත් වුණා. ඒ ධර්ම කාරණා ඒ විදිහට අහනවත් එක්ක මම කිසිම ditthi visuddhi නාම රූප පරිපෝයේ සීල සමාදන් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් හිතේ සමාධියක් වඩන්නේ නැහැ, මොකුත් නැහැ. එයා කරන්නේම අපිගම සුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලා කියලා. ඒත් පටන් ගන්නෙ මේ විදර්ශනා මාත්‍රෙමයි පටන් ගන්නෙ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ මොකක්ද කියලා හොඳට සහේතුක විමර්ශනය කරන්න පෙළඹෙනවා. ඒ නිසා නාම රූප පරිච්ඡේදේ කොට ඒකට කියන දික්ක නාම රූප පරිච්ඡේද ධම්මනිඥානේ දික්ක විසුද්ධියේදී මේ හොඳට මේ කාරණා සහේතුකව විමර්ශනය කරගෙන යනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? ඉති අජ්ජත්තම්වා බහිද්ධාව. අධ්‍යාත්මිකවත් බාහිරවත් මේ සත්‍යේ කුජලයේ කියලා යම් වැරදි සහගත කෙලෙසයක් තිබ්බනම් ඒ කෙලෙසේ දුරු වෙනවා. කෙලෙසේ දුරු වෙනවත් එකම මෙන්න මෙතන ඊට පස්සේ ඊයේ බැනපු කෙනෙක් හම්බ වෙනවා. එහෙම නැත්නම් හෙට අනර්ථයක් කරන් ඉන්න කෙනෙක් හම්බ වෙනවා. එහෙම කුජලයක් හම්බ වෙන්නේ නැහැ දැන් මෙයාට. එතකොට කයින් අකුසල ධර්ම කරන්ද වචනයෙන් අකුසල ධර්ම කරන්ද හිතින් අකුසල ධර්ම හිත හිත ඉන්න කුජලයක් හම්බ වෙන්නේ නැහැ මෙයාට. එහෙම රළු අකුසල කර්ම කරන්න පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ. මේ කාරණාව හොඳට නුවණට හසු වෙනවත් එක්කම ඒකයි මේ ශාසනයේ දායාදී හිමි නුවණක් තියෙන ඇත්තන්ට පඤ්ඤාවන්ත සායන ධම්මෝ කියලා කියන්නේ. එතකොට නුවණක් තියෙන ඇත්තන්ට මේ කාරණාව සහේතුකෝ කියනකොට ඉබේ තමයි කය වචන දෙක සම්මර වෙන්නේ. එතකොට මේ සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දැන් අපි දන්නේ සීලවිසුද්ධිය තිබුණෙත් නැහැ චිත්තවිසුද්ධිය තිබුණෙත් නැහැ මෙතන සිද්ධ වුණේ ditthිවිසුද්ධිය නාම රූප පරිච්ඡේදයම දක්ෂ වුණේ. ඉතින් එහෙමනම් ditthිවිසුද්ධියත් එක කාංකා විතරන විසුද්ධිය මග්ගමග්ග ඉස්සරහට නෑන්න ඕනේ නේද? නමුත් මෙතන හොඳට මතක තියාගන්න. එතකොට මෙයාට සම්පූර්ණ සත්‍යවිසුද්ධියක්. අපි දන්නේ සත්‍යවිසුද්ධියක් සම්පූර්ණ වෙනවා නෙවෙයි. ඒ නිසා නමුත් නොවෙනවත් නෙවෙයි. ඒ නිසා නාම රූප පරිච්ඡේදයේ හොඳට දක්ෂ වෙනවත් එක්කම සත්‍ය පුජ්‍යල භාවයේ දුරු වෙනවත් එක්කම මෙයාට ගහන්න හෝ බනින්න හෝ එහෙම අනර්ථයක් කරන්න එහෙම සත්‍ය පුජ්‍යලෙක් හම්බ වෙන්නේ නැහැ මෙයාට. එහෙම හම්බ වෙන්නේ නැතුණු මෙයාගේ කය වචන දෙක ඉබේමයි සම්මර වෙන්නේ. මෙයාගේ මේ කාරණාව දකින්නවත් එක්කම පෙරපසු නැතුවම සීල විසුද්ධිය සම්පූර්ණ වෙනවා. චිත්ත විසුද්ධිය දැන් රළු කය කර්ම වාක් කර්ම මනෝ කර්ම නැහැ. දැන් හිත කමක්‍රමයෙන් සමාධිගත වෙනවා. හිතේ චිත්ත ඒකාග්‍රතාවය වැඩි වෙනවා. අර නීවරදම් රාණුගතිය දුරු වෙලා යනවා. ඒ නිසා සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධිය සම්පූර්ණ කරගෙනමයි ආපහු ditthිවිසුද්ධිය සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා මේ ක්ෂණයක් තුල සීලවිසුද්ධිය, චිත්තවිසුද්ධිය මේ හරහා සම්පූර්ණ වෙනවාමයි. ditthිවිසුද්ධිය නැතුව එතනින් එහාට ඉස්සරහට මේ කාරණා ටික වැඩෙනවා නෙවෙයි. ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් චිත්තානුපස්සනාව වැඩුවා ධම්මානුපස්සනාව වැඩුවා මේ කුමන අනුපස්සනාවක් වැඩුවත් මේ කාරණා හතරම සම්පූර්ණ ලෝකෝත්තර හිතදී මේ සතර සතිපට්ඨානයේ එකම තැන එකම විදියට හම්බ වෙනවා. ඒ නිසා එකයි මේ වෙනස තියෙන්නේ, මේ සාධනේ නුවණ තියෙන කෙනෙකුට එක් ක්ෂණයක් තුළ මේ සප්තවිසුද්ධිය සම්පූර්ණ කරගන්නත් පුළුවන්. මේ සතර සතිපට්ඨානයේ එක් ක්ෂණයක් තුළ සම්පූර්ණ කරගන්නත් පුළුවන් වැඩ කටයුතු. අපි දන්නවනේ මාතික මාතා උපාසිකාව නේද? ඒ ගමේ මීට හොඳට වැඩ කරන්න පුළුවන් හොඳ ක්‍රියාශීලී කාන්තාවක්, හොඳ ගුණවත් කාන්තාවක්. භික්ෂුන් වහන්සේලා පිරිසක් ආව වසලෙමින්ද දැක ආරයන් වහන්සේලා දැක්කාම සසරගත පුරුදු නිසා පුදුම ශ්‍රද්ධාවක් ඉපදුනම දාන නිදානයක් අපිට හම්බ වුණා. ස්වාමීනි වැඩෙන්න අපි තුන් මාසයේ පුරාවට නබුපස්ථාන කරන්න මුළු ගමටම මේ කාන්තාව ගෙනින් ගම ප්‍රයස් කරලා කුටි හදලා දුන්නා. තුන් මාසෙම අපෝපස්ථාන කරනකොට කොච්චර වැඩ කටයුතු ඇද්ද? කොච්චර වැඩ කටයුතු ඇද්ද? දැන් අපිට මේ එක දවසකට ස්වාමීන් වහන්සේ දෙකේ වැඩ කටයුතු කරන එක අපිට පේනවා කොච්චර දින කපහසුර පස්සනද. නමුත් මාස 3ක් මේ කාන්තාව හැම දෙයක්ම හොයලා බලලා මේ අම්මා වැඩ කටයුතු කරන මොනතරම් අපහසුතාවක්, මොනතරම් වෙහෙසක් විඩාවක් ඇද්ද? එහෙම තමගේ දරුව හැටියට ස්වාමීන් වහන්සේට අපෝපස්ථාන කරගන්නවා ස්වාමීනි, කොහොමද ස්වාමීන් වහන්සේ මේ කාරණාව මේ අරියත් මාර්ගයේ සාක්ෂාත් කරගන්නේ? ඔබ වහන්සේලා කුමක්ද කරන්නේ? මේ හිත හදාගන්නේ ටිකක් වොම අහගන්නවා යන්නේ නේද? මෙහෙම අහලා තුන් මාසෙ වෙනකොට අනාගාමී වුණා. අනේ මේ අම්මගෙන් ආහාර වළඳ මේ ස්වාමීන් වහන්සේ මොනවද කියලා මොකුත් නැහැ. අම්මා අනාගාමී වුණත් එක්කම ඒ ඥානෙ උපදවාගෙන නුවණින් බලනවා. බලනකොට මගේ ආරයන් වහන්සේලා මුකුත් නැහැ. මම අනාගාමී. මම ඒකේ මතක් කරේ බලන කොච්චර වැඩ කටයුතු තිබද මේ අම්මා කරගත්තද. ඒ නිසා භාවනාව කියලා එකතැනක වඩන නුවණ තියෙන කෙනාට මේක සාක්ෂාත් කරගන්න පුළුවන් ඈ. ඊගාවට මම ඉස්සරහින් තිබ්බ කාරණාව මේ සති නිමිත්ත අපහසුයි කියලා තියෙනවා. ඊගාවට තියෙනවා සති නිමිත්ත අපහසුයි කියන එකත් භාවනාව නිවන් අවබෝධයට දැකීමට උදව් වෙන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා මේ සති නිමිත්ත කියන එක අල්ලගන්න බැරි නම් අපිට හැමෝම දක්ෂ නැහැනේ. අපි හැමෝම දුර්වලයි. ඒ නිසා මේකට අනුකූල ක්‍රියාවක්, අනුකූල ශික්ෂාවක්, අනුකූල ප්‍රතිපදාවක් තියෙනවා. අපිට පුළුවන් තැනින් පටන් ගන්න ඕනේ. සති නිමිත්ත අල්ලගන්න බැරි නම් අපිට තියෙනවා පුංචි පුංචි තව ක්‍රියාකාරකම් කරන්න. ගුරුවරු ගත්තාම සමහර ගුරුවරේ ගාවට ආවම ඉස්සෙල්ලාම අරගෙන ඇවිල්ලා පුතේ දැන් ලියන්න රාජකීය පඬිතු මෙහෙම කියෙල්ලා මහා අමාරු වචනේ ශෛලී භාවයේ බහුමික අඛණ්ඩතාවය කියලා මෙහෙම අර එකේ පන්තියේ ළමයි දෙනවද මේ? ඔය තියෙන ශෛලී භාවයේ බහුමික අඛණ්ඩතාවය ඒකීය භාවයේ කියලා ප්‍රජාතන්ත්‍රවාදී කියලා මෙහෙම අකුරු ටිකක් දුන්නොත් එහෙන මොන තරම් මේ ළමයා මුකුත් දෙන්නව කරගන්න පුළුවන්ද? බැ. ඒ නිසා මේ පුංචි ළමයාට ඉස්සෙල්ලා මොකද කරන්නේ? මේ පුංචි ළමයාට ඉස්සෙල්ලා මොකද කරන්නේ? මැටි අනන්න දෙනවා. ඔය පොඩි පොඩි එක එක වැඩ මේ මොකද මේ ඇඟිලි මේවා පුරු වෙන්න පුංචි පුංචි කොළ කැලි ගාලා අලවන්න දෙනවා නේද? පුංචි පුංචි කොළ කැලි කඩලා අලවන්න දෙනවා. ඒ රෞදෙන් පිට යන්නේ නැතුව. කොළ කැලි ඇඳලා ඉවරලා ඒක අලවන්න කියලා. ඊට පස්සේ තිත්තිත් යාකර ලෙවල්ලා සත්ත්ව රූප අඳින්න දෙනවා. නේද? ඊට පස්සේ තව එක එක පුංචි පුංචි ක්‍රියාකාරකම් දෙනවා. එහෙම නැත්නම් වැල්ලේ අඳිනවා. එකම අකුරක් දීලා ඒක උඩ නැවත නැවත අඳින්න කියනවා. පුංචි පුංචි දේවල් මෙහෙම කාලයක් කරගෙන යනකොට මෙයාට පෑන් සහ ඒ කොලේ රූල මේ අතර රූල් කියලා කියන්නේ මේ අතරතුර ලියන්න හුරු පුරුදු වෙනවා. මෙහෙම කාලයක් මෙහෙම කරනකොට පුංචි පුංචි තවත් ක්‍රියාකාරකම් කරනකොට මෙයාට යම් හැකියාවක් දක්ෂතාවයක් ඇති වෙනවා. පෑනක් අරගෙන ලියන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. මෙහෙම කාලයක් කරගෙන යනකොට තමයි මෙයාට අර භෞමික අඛණ්ඩතාවයේ ස්වෛරී භාවයේ ඒකීය භාවයේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා මේ තියෙන ඔක්කොම ලියන්න පුළුවන් ඊට පස්සේ. ඒ නිසා මේක ක්‍රමක්‍රමයෙන් යන්න ඕන එකක් තියෙනවා. හැබැයි මේක 10 පන්තියකින් මේක ලියන්න ඕන කෙනෙකුට සමහර කෙනෙක් ඉන්නවා පුංචි වැඩ ටිකක් කරගෙන යනවා 2 3 පන්තියට යනකොට මේ ඔක්කොම ලියන්න පුළුවන්. එහෙම දක්ෂතාවයකුත් තියෙන කට්ටිය ඉන්නවා. ඒ නිසා අපිට සමහර කෙනෙක් ඉන්නවා කමටහන දීලා සති නිමිත්ත කියලා දීලා යනකොට එනකොට සිහිය යුක්ත මේක කරන්න කියලා ගණන් කරලා සති නිමිත්ත අල්ලන ආනාපානසතියත් එක්ක එහෙම නැත්නම් එකේ ඉඳලා 10ට මේ විදිහට ගණන් කරලා එහෙම නැත්නම් කුංචි කුංචි තව ක්‍රියාකාරකම් දෙකක් කරලා සතිය දෙකක් යනකොට සති නිමිත්ත අල්ල ගන්න පුළුවන්. සමහර කෙනෙකුට මේක බෑ. ඒ නිසා මේක බැරි කමක් නැහැ අපිට සිද්ධ වෙනවා. හැබැයි අඛණ්ඩව අඛණ්ඩව මන ආලසකාණක් ඇතුව බොහොම වමනාවේ මේක පුරුමුත් අපිට කරන්න පුළුවන්. සති නිමිත්ත අල්ලන්න බැයි නම් ඒක පැත්තකින් තියන්න. අපිට ඕනේ සති නිමිත්ත අල්ලන්න හිත අපිට හීලෑ කරගන්න ඕනේ. හිත එකඟ කරගන්න ඕනේ. ඒ නිසා අපිට වෙන වෙන තැන්වලින් මේ කාරණාව කරගන්න පුළුවන්. වෙන වෙන තැන්වලින් මේ කාරණාව කරගන්න පුළුවන්. ඒ නිසා මේ කාරණාව කරගන්න අපි කියමුකෝ දැන් අපි දන්නේ සති නිමිත්ත මල්ලා මේක උරු කරගන්න. දැන් අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩකයේ අපි දන්න විදිහට පුහුණු කරන්න උදේලා රැය වෙනකම් ක්‍රිකට් ගහනවා. අපි දන්න විදිහට සති නිමිත්තම අල්ලගන්න කියන නමුත් පුහුණු කරුවෙක් බලන සමහරවට ක්‍රිකට් ගහන්න දෙන්නේ නැයි වාගේ. සමහරව මෙයාට ස්විමින් කරනවා, ෆුට්බෝල් ගහනවා, එහෙම නැත්නම් වෙන වෙන ක්‍රියාකාරකම් දෙනවා. නොයෙකුත් ව්‍යායාම් දීලා නොයෙකුත් දේවල් කරලා කරලා තමයි කය බාහිර විතර ක්‍රිකට් ගහනවා. දුවන්න දෙන නොයෙකුත් ක්‍රියාකාරකම් කරනවා. මේ හැම දෙයක් කරාම අපි කියමු වේගෙන් පන්දුවට උරු කරන ටේබල් ටෙනිස් ගහනවා. වේගින් ටෙනිස් ගහනවා. ඒ වගේම සාමූහික ක්‍රියාකාරකම් වල එකට ඕනෝන් සමගි වෙලා කටයුතු කරන උන්ට සාමූහික group activities කියන සාමූහික ක්‍රියාකාරකම් වලදී මෙයාට පාපරු ක්‍රියාවන් කරනවා. හදේ සහපෙන අනුන දරා ගැනීම සඳහා මෙයාට ස්විමින් පාන්නේ පිහිනුම් වගේ දේවල්. මේ වගේ ගොඩාක් දේවල් හදලා ඊට පස්සේ ඒ පුද්ගලයාගේ දුර්වලතාවයන් දැකලා ඒව ඊට පස්සේ නිවැරදිව ක්‍රියාත්මක කරන විදිහ හදනවා. ඒ නිසා මේ වගේ මේ සබ්බත්තික භාවනාව සහ පාරිහාණී භාවනාව ගැන අපේ ස්වාමීන් වහන්සේලා කියලා දීලා ඇති. ඒ නිසා සබ්බත්තික භාවනාවෙන් අපිට ලොකු රැකවරණයක් ගන්න පුළුවන් සති නිමිත්තට අවශ්‍ය කරන ඒ හිතේ හුරු පුරුදු ගන්න. ඒ නිසා ස්වාමීන් වහන්සේ දවලුත් මතක් කරා බුද්ධ වන්දනාවේදී හරියට බුදුන් වඳින්න. විලා දින බුද්ධ වන්දනාව බුදුන් වඳින්නේ නැහැ. හෙට උදේ මොනවද හම්බෙයි කියලා හෙට උදේ දාන වළඳනවනේ. එහෙම නැත්නම් හෙට උදේ ආහාර ටික ගැන කතා කරන බස්සට කියේ ඉඳන්නේ. ඒ නිසා සමහරට බුදුන් වඳිනකොට බස්සේ කියනවා. සමහර නාන වෙලාවට ලියුමක් කියනවා. සමහර වෙලාවට අපි උදේ සමගි ශරීර කෘත්‍ය කරන මුළු දවසම මේ වැඩ කටයුතු සැලසුම් කරනවා. මේ විදිහට අපි කරන වැඩේ හරියට කරන්නේ. ඒ නිසා යම් වැඩක් කරනකොට ඒ වැඩේ කෙරෙහි යනකොට යනවා කියන හොඳ සිහිය වෙන දේවල් නැතුව ඒ කටයුත්ත විතරක් කරන්නේ. එතකොට හිත ඒ කටයුත්තට හුරු වෙනවා. ඊට පස්සේ ඒකෙන් බැහැර වුණාන් පස්සේ ඊළඟ කටයුත්ත. මේ විදිහට ඒ තැන කරන දේ හරියට කෙරුවොත් අපිට හිත ගමක් වෙමින් හුරු වෙනවා. හිත හුරු වුණාන් පස්සේ ඒ හුරු වෙච්ච ඒ නැඹුරු වෙච්ච හිත පුළුවන් අපිට ප්‍රධාන කමඨහනකට වාරයාලියේ කමඨහනකට එහෙම නැත්නම් සති නිමිතට හිත තියන හිත දැන් ටිකක් කී කරුයි. ඒ නිසා මෙතනදී අපි යම් සීමාවක පිටලා යම් ශික්ෂාපද ටික රැකවරණයක් මත අපේ ජීවිතය පුරු කරනවා නම් කාලයක් තිබ මේක කරගන්න පුළුවන්. ඊගාවට තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. භාවනාව ධම්ම නිවන් දකින්න උදව් වෙන්නේ කොහොමද කියලා. මෙතනදී අපි නිවන් දකින්නවා කියන කාරණය විතර මතක තියාගන්න අපිට ඕනේ ජීවිතේ සත්ව පුද්ගල භාවයෙන් එන දුක අයින් කරලා ගන්න. ඒ නිසා මෙතන අපිට දුක ඉපදලා තියෙන්නේ කොහොමද කියලා හොඳට නොනින් බලපුවම අපිට පේනවා ස්කන්ධ ටික මත කෙලෙස්ේ තැවරිලා කෙලෙස් සහ ස්කන්ධ නිසා අපිට දුක එන්නේ. ඒ නිසා මේ කෙලෙස් සහ ස්කන්ධ ටික වෙන වෙනම අවබෝධ කරගෙන කෙලෙස් ටික දුරු කරලා දාගන්න පුළුවන් වුණොත් පුරාණ කර්මයට හැදිච්ච මේ ආයතන ටික ආවිෂ දිනකක් හැදිලා නිරුද්ධ වෙලා යයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඒ ආයතන හරහා ස්පර්ශන කොට යම් වේදනාවක් ඇතිවෙන එක ඇති වෙයි. ඒක අපිට දුරු කරන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් කෙලෙස් වශයෙන් එන ටික අපිට නිරුද්ධ කරන්න පුළුවන්. ඒකයි බුදුරජාන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණය සිද්ධ කරේ. කෙලෙස් පිරිනිවීමක් සිද්ධ කරේ. එතකොට මේ නිවන් දකින්නවා කියලා කියන වෙන මොකුත්ම නෙවෙයි. මේ කෙලෙස් ටික සම්පූර්ණ නැති කරලා දාන එකයි. මේ කෙලෙස් ටික නිරුද්ධ කරලා දාගන්න බැරි වුණ එකේ විපාකේ තමයි අද අපි මේ විඳින්නේ. ඒ නිසා කෙලෙස් පිරිනිවා කියන තැනදී මේ කෙලෙස්යන් දෙආකාරයකට නැති කරලා දාන්න පුළුවන්. ඒ නිසා මේ කෙලෙස්ය කෙලෙස් වශයෙන් තදංග විස්කම්බන වශයෙන් කෙලෙස් සම්පූර්ණ නැති කරලා දාන්න පුළුවන්. නමුත් කෙලෙස් නැති කරාට මේ කෙලෙස්ය සහ කෙලෙස් අනුසය කියලා යමක් තියෙනවා. එතකොට අපිට සමත විදර්ශනා කියලා භාවනා ක්‍රම දෙකක් දීලා තියෙනවා. සමතෙන් වෙන්නේ මොකද්ද, විදර්ශනායෙන් වෙන්නේ මොකද්ද කියන කාරණා අපි මේක බෙදලා දැනගන්න ඕනේ. සමතෙන් කෙලෙස් ටික දුරු කරලා දානවා තදංග වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් අපිට සමතෙන් දුරු කරගන්න පුළුවන්. සමුච්ඡේද වශයෙන් නෙමෙයි අදත්තල් වෙන ඔළුවත් ගන්නවා විස්කම්බන වශයෙන්. ඒ නිසා මේ කෙලෙස් දුරු කරගන්න පුළුවන් සමතෙන් විස්කම්බන වශයෙන් දුරු කරගන්න පුළුවන්. මේ කෙලෙස් ටික දුරු වුණාට ආම ක්ලේශ අනුසය දුරු කරලා නැහැ. ඒ නිසා මේ ටික ලොකු හයියකින් වෙන යම් දෙයකින් ඈතට තල්ලු කරලා දාලා බොහෝ කාලයක් මම ওই පැත්තට එන්නේවත් නැහැ කියලා මහා කල්ප 500ක් අනුරූප ගන්න කල්ප 2000ක් හරි ඉන්න පුළුවන්. නමුත් මේ ටික ඉවරෙච්ච ගමන් ආපෝ වෙනවා, ආපෝ අම්පුර දීලා දැන් ඇයි කෙලෙස් අනුසය තියෙනවා. ඒ නිසා සම්මතය කරන්න පුළුවන් මේ කෙලෙස් දුරු කරන එක කල්ප 24000කට මේ කෙලෙස් ටික දුරු කරලා දාලා තියන්න පුළුවන් උපරිම. නමුත් නැවත ආපහු මේ අංකුර තියෙන හින්දා කෙලෙස් ලියලා එනවා. ඒ නිසා සමුච්ඡේද වශයෙන් කෙලෙස් දුරු කරන්න පුළුවන් විදර්ශනාවෙන් විතරයි. ඒ නිසා සමත විදර්ශනා කියලා දෙකක් තියලා තියෙන්නේ. එකයි විදර්ශනාවෙන් තමයි කෙලෙස් අනුසයම දුරු කරන්නේ. කෙලෙස් අනුසයෙන් දුරු කළා දාන්නේ විදර්ශනාවෙන්. ඒ නිසා මේ භාවනාවෙන් කරන්නේ, භාවනාව කියන කාරණාවෙන් කරන්නේ, මේ භාවනාව කියන එක සමත විදර්ශනා කියලා දෙකක් තියෙනවා. සමුදයෙන් කරන්නේ කෙලෙස් දුරු කරන එක, සංසිත් යම් කාරණාවක් යම් අරමුණක් අරගෙන ඒ අරමුණ හොඳට හිතර හුරු කරලා නානා ආරම්මණයන් වල නැතුව හිත සංසිද්ධවල ඉවරලා අපිට එන රාග වේශ මොහ රළු කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ සංසිඳුණු මනසින් විදර්ශනාවට නැඹුරු වෙලා ඒ විදර්ශනාව හරහා නැවත වතාවක් මේ කෙලෙස් විඩාව නොවන ආකාරයට සියලුම කෙලෙස් සමුච්ඡේද වශයෙන් දුරු කරලා දාන්න පුළුවන් නිවන් දකින්නවා කියන කාරණාවෙදි මෙන්න මේ කෙලෙස් පරිනිර්වාණය සිද්ධ කරන්නේ. ඒ දෙක අපි හොඳට දැනගන්න ඕනේ. එතකොට මේක හොඳේල දක්ෂව නුවණ මෙහෙවන්න පුළුවන් කෙනෙකුට එක මාසණයක් තුලදී මරියත් භාවයට පත් වෙන්න පුළුවන්. එතකොට මේ කෙලෙස් දුරු කරනවා කියන කාරණාවේදී අපි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. මොකද සමත විදර්ශනා කියන දෙකෙන් කෙලෙස්යත් කෙලෙස් අංශයත් දුරු කරන්නේ. එතකොට සමතේ කියලා කියන එකෙන් මේ විදර්ශනාව කියන එක ටිකක් රළුයි. ඒක කරන්න අමාරුයි ටිකක්. ඒ නිසා අපි කියමු ඒකට උදාහරණයක් ගත්තොත් මේ එහෙනම් ආයුර්වේද වෛද්‍යින්තරන තිත්ත කසාය තියෙනවනේ නේද? රළු කසාය වගේ තියෙන්නේ. කල්ක ගුලි චූර්ණ වගේ තියෙන්නේ. එතකොට මේවා හරි තිත්තයි. මේවා බොන්න පුළුවන්ද? බොන්න හරි අමාරුයි. එතකොට ඒක සමහරවිට දෙන අනුපානයක් දෙනවා. මේ පැණිත් එක්ක කලවම් කරලා බොන්න කියලා කියන්නේ නේද? මේ පැණිත් එක්ක කලවම් කරලා බොන්න කියලා කියනවා. එතකොට බොන්න පුළුවන්. ඒ වගේ අනුපානයක් වගේ තමයි මේ සමතේ කියන එක. විදර්ශනා ටික තිත්ත කසායක් වගේ නේද? විදර්ශනා ටික කමාරු තිත්ත කසායක් වගේ. එතකොට මේ සමතේ කියන අනුපානෙ මිශ්‍ර කරලා ඒකෙන් රුකුල අරගෙන ඒකෙන් ලැබෙන ආධාර උපකාර මත අපිට විදර්ශනාවට හිත තියන්න පුළුවන්. ඒකෙන් ලැබෙන සංසිඳිච්ච මනසකින් අපිට විදර්ශනාවට හිත තියන්න පුළුවන්. නමුත් යම්කිසි කෙනෙක් මේ විදර්ශනාව කියන චිත්ත වෙහෙත ගන්නේ නැතුව මේ අනුපානෙ දිගටම පානය කරගෙන යන ලෙඩේ හොඳ වෙනවා නෑ. ඒ නිසා ඒ මිහිර නිසා යම්කිසි ඒ වීපැන් නිසා යම්කිසි සැපයක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒ මිහිරි වීපැන් නිසාම ලෙඩෙත් අමතක වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඒක කොච්චර හරි ගත්තා කිරෙවලා මේ ලෙඩේ සම්පූර්ණ වෙනවා නෙවෙයි. ලෙඩේ සම්පූර්ණ හොඳ වෙන්න නම් ඒ වීපණිත් එක්ක මෙන්න මේ කියන කල්කේ කලවම් කරලම ගන්න ඕනේ. හරියට ඒක ගත්තොත් නම් ඒ ලෙඩේ සම්පූර්ණයෙන් හොද කරලා ගන්න පුළුවන්. ඒ නිසා සමතේ සහ විදර්ශනාවෙන් සිද්ධ කරන කාර්යයක් වක්ද කියලා අපි දැනගන්න ඕනේ. හැබැයි හොඳ හැටි දැඩි කෙනෙකුට හොඳට ඉවස ගන්න පුළුවන් කෙනෙකුට ඔය මීපැණි ඕනෙත් නැහැ නේද? හොඳට හිත හරිය තියෙන කෙනෙකුට විදර්ශනාව එනත හේතිකම ගන්නත් පුළුවන්. නමුදු මේ විදර්ශනාව කරගෙන යනකොට හොඳට මතක තියාගන්න විදර්ශනාවේ මුල් ටිකෙන් කර්මකොට සිද්ධ වෙන්නේ සමතේ වෙන අර ඉස්සෙල්ලා චිත්තානුපස්සනාව වඩනකොට ඒකේ මුල් කොටින් කායනුපස්සනාව සම්පූර්ණ වුණා වගේම විදර්ශනාව කරනකොට විදර්ශනාවේ මුල් කොටින් සිද්ධ වෙන්නේ මේ සමතේ කියන කාරණාව සම්පූර්ණ වෙන එකයි. ඒ නිසා නිවන් දකින්න භාවනාව කියන කාරණාව මේ විදිහට ගොඩාක් ඉති පැහැදිලි කරනවා නම් කරන්න තියෙනවා, නමුත් කාල වේලාව නැහැ. ඒ නිසා නිවන් දකින්න භාවනා කියන කාරණාවේදී මේ හිත හදා ගන්නවා කියන කාරණාවේදී සමතේ වගේම විදර්ශනාවත් වෙනම ගුරු කරන්නේ. සමහර කෙනෙක් ඉන්න සමතේ වඩන්න පුළුවන්, හැබැයි විදර්ශනාවට හැරුණු හිත විසිරෙනවා. ඒ නිසා මේක පෙන්නනවා ධර්මයේ අදි චිත්ත මන යුත්තේන භික්කවේ භික්ඛුනා කාලේන කාලං ත්‍රිවිධ නිමිත්තානි මනසිකාර අබ්බාමි. මේ තුන් නිමිත්ත හොඳට හුරු කරන්න කියලා. සමත නිමිත්ත, පග්ගහ නිමිත්ත, උපේක්ෂා නිමිත්ත. සමත නිමිත්තටත්, පග්ගහ නිමිත්තටත්, උපේක්ෂා නිමිත්තටත්. එනිසා අපි සමත නිමිත්ත හොඳට හුරු කරුවා කියලා වෙලලා අපිට හැබැයි මේ හැම එකෙත්ම ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයේ මහාන දෙම මෙන්න මේ ඉද කියන මේ ශාසනයේ මහාන දෙම කියන වචනේ හරිය වැදගත් වෙනවා. කවුරු හරි මේක කරාට හරියන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඉද භික්කවේ භික්ඛු සතර සතිපට්ඨානේ පෙන්නන කොටත් ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයේ මහාන දෙම මේ ශාසනය කියලා කිව්වහම මේ සම්මා දිට්ඨිය කියන චතුරාර්ය සත්‍ය ඥානෙ යුක්ත කෙනා හොඳට මතක තියාගන්න මේ ශාසනයේ මහාන දෙම කියලා කිව්වහම පොදුවේ ඕගොල්ලොන්ට එහෙමයි පොදුවේ මේ කාරණාව කියන්නේ මේක කරන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඒ නුවණ තියෙන කෙනා මේ විදිහට කෙරුවොත් විතරයි ආශ්‍රවක් ෂේ වෙන්නේ. එහෙම නැතු වෙන කෙනෙක් නිසා ඉද කියන මේ වචනේ හරිය ගැඹුරට යනවා. ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයේ මහාන දෙම ඔය ဒုတိය බසයන් සූත්‍රයේ මොන්දර පෙන්නනවා ච බසයන් සූත්‍රවල හැම යම් කිසි කෙනෙක් සලායත නිරෝධයන්ගේ ඇතිවීම නැතිවීම තපුසේ නොදකී නම් ඔහු මේ ශාසනයෙන් බැහැර වූ එක්ම වේ. ඒ නිසා මේ ලෝකේ හට ගැනීමත් නිරුද්ධ වීමත් ආයතනයන්ගේ හට ගැනීමත් නිරුද්ධ වීමත් මේක සම්මා දිට්ඨිය මේ යතහූත ඥාන දර්ශනය පටිච්චසමුප්පාදේ අරන් මේ ලෝකේ තමන් තුළින් උපදින්නේ කොහොමද නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා ඉවරලා මේක හරියට දන්නේ නැතුව මේක හොඳට අහගන්නේ නැතුව සුතමේ ඥානෙන් මේ කාරණා ටික අහගන්නේ නැතුව යම් කිසි කෙනෙක් මේ ටික කරා කියලා හරියන්නේ නැහැ. ඉතල ඒක අපි උත්සාහවත් වෙන්නේ හැම වෙලේම සම්මා දිට්ඨිය පුරවන්න. සම්මා දිට්ඨිය මොකක්ද කියන්නේ? අන්න එතකොට එයා අයිති වෙනවා මේ ඉද භික්කවේ භික්ඛු මේ ශාසනයට අයිති වෙනවා. එහෙම වුණොත් අන්න එයාට පුළුවන් මේ අධිචිත්ත මනෝවිද්‍යාවේ බික්කවේ බික්ුණා කාලේන කාලක් ත්‍රිවිධ නිමිත්තනේ මානසිකාතබ්බානි. එයාගේ සමතයක් ගන්න. එයා ඇයි දන්නවා සමතේ කරන්නේ මොකේද කියලා දන්නවා එයා. සමතෙන් විමුක්තියක් ලබන්න නෙවෙයි. එයා සමතේ විමුක්තියක් ලබන්න නෙවෙයි උත්සාහවත් වෙන්නේ සමතේ සඳහාද කියලා එයා දන්නවා. එයා ඒකින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. සමතේ කුමක් සඳහාද? සීලේ කුමක් සඳහාද කියලා එයා හොඳට දන්නවා. එනිසා සීලය දැනගෙන අවබෝධ යුක්ත වෙලා සිත සමාදන් වෙනවා. සමතේ කුමක් සඳහාද කියලා එයා දන්නවා. ඒ නිසා සමතේ හොඳට දැනගෙන යා වඩන්න. ඒ වගේම සමතේ වඩලා එයා වරින් වර සමතේ බොහෝ වඩාගෙන යනකොට හිත කුසීතකමට වැටෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා වීරයට, පග්ගහ නිමිත්තට වීරයට හොඳට සිහි කරනවා. වීරයට ඕනතරම් හිතන්න ගියොත් එහෙම පග්ගහ නිමිත්තට ඕනවට වැඩිය හිත මෙහෙවන්න ගියොත් එහෙම හිත තාම නෑ. දැන් අපි භාවනාවට වාඩි වෙන්නේ අපි බොහෝ දෙනෙක් ටිකක් වෙලා කොයි දැන් සෝවන් වෙයි, දැන් මෙහෙම වෙයි කියලා දැන් එහෙම බලාපොරොත්තු තියාගෙන නේද? බොහෝ දෙනෙකුට එහෙම වෙනවා. ඒ නිසා දැන් හම්බ වෙයි. මේ පොඩි පොඩි නිමිති ටිකක් එනවා දැන් හම්බ වෙයි. මෙහෙම මේ දැන් ඔන්න මෙහෙම වෙනවා දැන් නම් හරියයි කියලා මෙහෙම හිතාගන්න. ඒ නිසා හිත විපිලිසර වෙනවා. ඒ මොහොතේම හිත විපිලිසර වෙනවා. මම මෙච්චර කාලයක් භාවනා කරා, මෙච්චර වීර්යයෙන් කරා, මට මොකුත් නැහැ කියලා හිත විපිලිසර වෙනවා. ඒ නිසා පග්ගහ නිමිත්ත ඕන දැරිය කිව්වොත් එහෙම හිත විපිලිසර වෙන්න පටන් ගන්නවා. ඒ නිසා උපේක්ඛා නිමිත්තද කියලා කියන්නේ මේ ආයතනයන්ගේ සතුසේ දන්නා ස්වභාවය යථාභූත ඥාන දර්ශනයේද මේකට හොඳම හිත තියෙන විදර්ශනාවට විදර්ශනාවට හොඳට හිත තියන්න. හැබැයි මේකට කලින් ඒ විදර්ශනා භූමියේ තියෙන නානත්යන් ප්‍රභේදයන් නම් මම ඉස්සලා කිව්වා වගේ ඒ නාම රූප පරිච්ඡේදයන් වෙන වෙනම දැනගෙන ඉන්න ඕනේ. මේකෙන් දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒක Taman හොඳට වැටහෙන කොටයි බය නැතුව විසරදව සමත නිමිත්තෙන් හිත සංසිඳුනහම බය නැතුව හිත තියන්න පුළුවන්. ඒ බහුසුත භාවයේ ඒ විසරද භාවයේ එහෙම දන්නේ නැතුව එහෙම වෙයි. මෙහෙම වඩාගෙන යනකොට කියලා ඉවරලා දුක දුකට හේතුව තණ්හාව කියලා මේ බෙදා අහලා වචන ටික අහලා ඉවරලා මෙහෙම සමතේ වඩාගෙන කර හම්බ වෙයි කියලා මෙහෙම ගියාට හරියන්නේ නැහැ. ඒ නිසා සමත නිමිත්තට, පග්ගා නිමිත්තට, උපේක්ෂා නිමිත්තට කියලා මෙන්න මේ නිමිත්තට හොඳට වරින් වර හිත උරුපුරුදු කරන්න ඕනේ. එහෙම හිත උරුපුරුදු කරගත්තාම අපිට පුළුවන් අපිට ඕනෝන ආකාරයට හිත හොඳට සමාධිගත වෙනකොට විදර්ශනාවට නැඹුරු වෙන්න පුළුවන්. ඒ නිසා විදර්ශනාවේ වෙහෙසයි නම් අපිට ආපහු සමතේට යන්න පුළුවන්. ඒ නිසා සමතේ හොඳට වඩන්න හිත කුසීත වෙනවා නම් ආපහු වීර්යයට යන්න පුළුවන්. ඒ නිසා පන්දුව මොන විදිහට දෙන්නේ පිටිකරුව දක්ෂණා කොමන විදිහට ආවත් පහරෙල්ල කරනවා. ඒක තමන්ගේ දක්ෂතාවය. ඒ නිසා මේ හිතට අරමුණු මොන විදිහට භෝජන සප්පාය අසප්පාය වෙන්න පුළුවන්, ඍතුව සප්පාය අසප්පාය වෙන්න පුළුවන්, පුද්ගල සප්පාය අසප්පාය වෙන්න පුළුවන්, සේනාසන සප්පාය අසප්පාය වෙන්න පුළුවන්, නොයෙකුත් සමාජ තලයන් වල නොයෙකුත් තැන්වල වැඩ රාජකාරී කරනකොට නොයෙකුත් ආකාරයේ හිත වෙනස් වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයට මොන අරමුණු ආවත් තමන්ගේ ඉලක්කය අතහර කරගෙන යන්න පුළුවන් දක්ෂභාවයක් ඇති කරගන්න ඕනේ. එනිසා හිත ඒ තැනදී තමන්ගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න විදිහට මේ වැඩ කටයුතු ටික කරගන්නත් ඒ හරහා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න තමන් දක්ෂ වෙන නිසා බොහෝ කරුණු කාරණා තියෙනවා. අපි තව දවසක් තියෙනවා, අපි හිත දවස් තුල ඉඳි කතා කරගමු. එනිසා මේ නිවන් දකින්න භාවනා කරනවා කියන කාරණාවේදී මෙන්න මේ බහුශ්‍රුත භාවයේ කියන කාරණාව අතිශයින් වැදගත් වෙනවා. එනිසා මේ ප්‍රශ්න ටික තියෙන්නේ මම හිතනවා යම් සාධාරණ පිළිතුරු ටිකක් ලැබෙන්නේ ඇති කියලා වෙලලා. එනිසා අපි උත්සාහවත් වෙමු, අපිට බැරි වෙන එකක් නැහැ. පාරමිතා ප්‍රශ්නයක් කරගන්න එපා. පාරමිතා පිළිලා තියෙන හින්දා වෙන්නේ නැති අපි හිත් සෑම සිළු දෙනා මේ වගේ සද්ධර්මයක් ඇහෙන වට පිටාවට ලෝකයන් නිවන් දකින්න කියලා මොනවා හෝ දෙයක් කරනකොට උපසංස්කෘතියෙන් භාවන ජනප්‍රිය භාවනා රැඳි මේකුත් දේවල් හදාගෙන එක එක ක්‍රමයන් විහි කරගෙන පිටකයට බැහැරින් මේ පරියප්ති ධර්මයට බැහැරින් නොයෙකුත් දේවල් කරගෙන යන්නේ මේ විසමෝ ලෝකයේ අතරින් අපිට පුළුවන් හැකියාව ලැබිලා තිනවා කොහොම හරි මේ සද්ධර්මයේ මොකක්ද කියන නිවැරදි පරියප්තිය ටික ටික හරි තේරුම් ගන්න. පරියප්තිය හරි ගියොත් ප්‍රතිපත්ති ඒකාන්තයෙන් වර්ධින්නේ නැහැ. ඒ නිසා නොදැන බොහෝ කාලයක් මොනවා හෝ කරනවට වඩා දැනගෙන ඉන්න කෙනා ඊට වඩා ශ්‍රේෂ්ඨයි. එනිසා පරියප්තිය නිවැරදි, ඒ නිවැරදි වෙනවත් එකම ප්‍රතිපත්තිය ඒකාන්තයෙන් නිවැරදි වෙනවා. ප්‍රතිපත්තිය නිවැරදි වුණොත් එහෙම මේක නොලැබෙයිද කියලා සැක සංකා ඇති කරගන්න හොඳ නැහැ. එනිසා ප්‍රතිවේද වෙන විදිහ ඒකාන්තයෙන් සිද්ධ වෙනවා. එනිසා බොහෝ දුර සංසාරේ ගමන් කරන්න නැතිව ඔබ අප සෑම සීල දිනාන්ටම මේ ශාසනය තුලදීම මේ උතුම් වූ මාර්ගඵලයන් අවබෝධ කරගන්න හැකියාව ලැබේවි. ඒ සඳහා ඉද ප්‍රස්තාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ නිසා අඛණ්ඩව නැවතත් මම මතක් කරනවා කෙනෙක්ගේ අවශ්‍යතාවයේ තීරණය වෙන්නේ කැපවීම මතයි. කෙනෙක්ට කොච්චර මේ නිවන විමුක්තිය අවශ්‍යදයි කියන කාරණාව තීරණය වෙන්නේ යාගේ කැපවීම මත. එනිසා එයා එහෙම කැප වෙන්නේ නැත්තම් එයා වචන වලින් කිය අපි නිවන් දකින්න ඕනේ කියලා. නමුත් කැපවීමෙන් ඒකාකාරව කැපවීමක් නැහැ. එහෙම කැපවීමක් නැත්තම් ඒ කැපවීම නැති දැන මෙයාට නිවන අවශ්‍යතාවයක් උත් නැහැ. එනිසා අවශ්‍යතාවයේ තීරණය වෙන්නේ කැපවීම මතයි. එනිසා අඛණ්ඩව මේ හැමෝම අර සතර සතිපට්ඨානෙ පෙන්නන්නේ ආතාපි සම්පජාන සතිමා. හැම කායනුපස්සනට වේදනනුපස්සන චිත්තනුපස්සන ධම්මනුපස්සන හැම තැනකම පෙන්නලා තියෙනවා ආතාපි සම්පජාන සතිමා. කෙලෙස් තවන වීර්යෙ නුවණින් සිහියෙන් මේ තුනම එකක් කරලා ඉවරලා අත නොහැර ජීවිතයේ අනික් වැඩ කටයුතු කරන ගමන් විසම ලෝකේ සමව හැසිරෙන ගමන් අපි දක්ෂ වෙන්න ඕනේ අපේ අරමුණ කරා ගමන් කරන්න. එහෙම නැති වුණොත් එන එන අරමුණු වලට අපි යටත් වෙන්න ගියොත් ඒ ඒ දේවල් වලට අපි පැටළුනොත් ගෝචර අගෝචර දේ සබ්බාය අසබ්බාය දේ අපිට තෝරගන්න බැරි වුණොත් අපි අතරමං වෙනවා. ඒ නිසා දක්ෂ වෙන්න කරණීයමෙත සූත්‍රයේ සක්කෝ කියලා කියන දක්ෂ වෙන්න කියන කාරණේම දක්ෂ වුණොත් අපිට මේ නිවන ඉබෙලෙ වෙන්නේ. එනිසා සෑම සීල දිනකට මේ සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය ලැබේවා. වහවහ බොහෝ දුර මේ සංසාරේ ගමන් කරන්නේ නැතුව මේ නිර්වාණ ධර්මය අවබෝධ කර නිවනින් සැනසීම සඳහා මේ ධර්ම සාකච්ඡාව තුළින් ජනිත වූ කුසල ධර්ම ඒකාන්තයෙන් හේතු වේවා කියලා අපි ආශිර්වාද කරමු. හොඳයි එනම් මම වන්දනා කරගමු. අභිවාදන සේනිස්සේ සම්මාදා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සද්ද සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ආතේ.